බුද්ධරත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ආරි මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ වගේම මා මේ උතුම් මාර්ය භූමිට බිහි කළා වූ මාගේ ගුරු පියාණන් වහන්සේ වන අවසරයි වතුරගම නන්ද සිරි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි අවසරයි. ඒ වගේම මේ ආරි මාර්ගයේ යෑමට නොයෙකුත් ආකාරයෙන් උදව් උපකාර කළා වූ මාර්ගෝපදේශ ලබා දුන්නා වූ සියලු මාර්යුතුමන් වහන්සේලාට නමස්කාර කරමි අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, අද දිනේදී අපි මේ සහභාගී වෙන්නේ සෑම සෙනසුරාදා දිනකම පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ 40 වන ධර්ම දේශනාවටයි. එතකොට මේ වසරේ අපි කරන අවසාන ධර්ම දේශනාව මේක. අපි අවුරුද්ද මුල සිටම දිගටම හැම සතියකම සෙනසුරාදා මුලින් බදාදා දවස්වල කරා. ඉන්පසු හැම සතියකම සෙනසුරාදා දිනේදී මේ ධර්ම දේශනාව දිගට දිගටම පවත්වාගෙන ආවා. එමනම් අද මේ අවසාන ධර්ම දේශනාව විදිහට අපි මේ සතිපට්ඨාන සූත්‍රයේ අවසාන චතුරාර්ය සත්‍ය කියන මේ ධම්මානුපස්සනාවේ අවසාන කමඨහන විදිහට සඳහන් වෙන ඒ ටික තමයි කරගෙන ගියේ. එතකොට අපි මුල දේශනාවලදී අපි දුක්ඛ සත්‍ය ගැනත් දුක්ඛ සමුදය සත්‍ය ගැනත් කතා කළා. එතකොට අද තියෙන්නේ නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය කියන මෙන්න මේ දෙක පිළිබඳව කතා කරන්න. ඇත්තටම මුලින් සඳහන් කළා මේ පැමිණි පිරිසට මතක ඇති, අපිට මෙහෙම මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය මෙහෙම ඔහොම සුළු වෙලාවකින් කතා කරලා අවසන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඇත්තට මුළු ශාසනයේ තියෙන සියල්ලම තියෙන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය කියන තැන. චතුරාර්ය සත්‍ය තමයි අපට අවබෝධ කරගන්න ඕනේ. එතකොට අපි මේ හැම අනුපස්සනාවක් කරමින් දැන් මුලින් අවබෝධ කරගත්තෙත් මේකට අවශ්‍ය මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියන මේ ටික අවබෝධ කරගන්න තමයි මේ අනුපස්සනාව සියල්ලම සිද්ධ කළේ. එතකොට මෙතනදී මේක බොහොම අර පොත්පත්වල සඳහන් වෙන ආකාරයට විස්තර කරන එක තමයි අද දිනේදී සිදු කරන්නේ. ඉතින් ඒකත් අපිට ගොඩක් ගැඹුරු කරුණු විස්තර කරන්න අපට බැරි වෙයි මං හිතන්නේ. මේ අපි මතු පිටින් කරගෙන යනවා. නමුත් යම් යම් පිරිස් ඉල්ලීමකුත් කරා මේ චතුරාර්ය සත්‍ය ගැන විශේෂයෙන්ම දිගට කරගෙන යන්න කියලා. එහෙනම් අපි මුලින් ඉඳලාම සම්පූර්ණයෙන්ම කරනවා නම් ආය දේශනා මාලාවක් කරන දවසකදී අපි ඒ ටික කරගෙන යන්න උත්සාහ කරමු. ඒක මොකද්ද කරන්න කියලා ඉදිරියේදී අපි තීරණය කරමු. අනිත් අයගේ සියලු දෙනාගේ අදහස් බලමින් මොකද්ද කරන්න කියලා. කොහොම නමුත් අපට අදේ දිලා තියෙන්නේ දුක්ඛ නිරෝධ ආරි සත්‍ය පිළිබඳව කතා කරන්න සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා. එතකොට අපිට මෙතනදී මාතෘකා කරගත්ත ගාථාව මේ සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය විස්තර කරන කොටසේ. එතකොට ඒකේ තියෙන නිරෝධ සත්‍ය විස්තර කරන ගාථාව තමයි මාතෘකා කරගත්තේ. එතකොට එතනදී කියනවා මොකද්ද මේ නිරෝධ සත්‍ය කියලා කියන්නේ කියලා කියනවා. එතකොට කියනවා යෝ තස්සායේව තණ්හා යසේස විරාග නිරෝධෝ චාගෝ පටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා කියනවා. කියන්නේ මොකද්ද මේ කියන්නේ? මේ තණ්හාවේ ඉතුරුවක් නැතුව අසේස විරාග නිරෝධෝ, يعني ඉතුරුක් නැතුවම මේ විරාගී වෙලා මේ නිරුද්ධ වෙලා මේ තණ්හාව කියන එක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණාට පස්සේ චාගෝ කියලා කියන්නේ අතහැරලා දානවා. කියන්නේ ඒක අතහැරලා දාලා ඒක වැඩක් නැහැ කියලා අතහැරලා දාන්නේ යන්නේ විදිහට අතහැරීමක්, මේ සියල්ල පිළිබඳව අතහැරීමක්. ඊළඟට පටි නිස්සග්ගෝ දුර්වීමක් නැත්තම් නිදහස් වීමක්, මුත්‍ති අනාලය මේ නොයල්මක් තියනවා නම් අන්න ඒකට කිව්වා නිරෝධාරි සත්‍ය කියලා. නිරෝධය කියලා කියන්නේ නිවන්නේ නියතරම මේ නිවන ගැන විස්තර කරන්නේ. ධන්නාව ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඒ පිළිබඳව අතහැරීමක් තියනවා නම් මේ තණ්හාවේ සම්පූර්ණ අතහැරීමක්, ඒ වගේම සම්පූර්ණයෙන් දුරවීම, තණ්හාවෙන් නිදහස් වීමක්, ඒ වගේම නොයල්මක් තියනවා නම් අන්න ඒකට කියලා කියනවා. ඊළඟට කියනවා සාකෝ අනේසම් භික්ඛවේ තණ්හා කත්ත පහීයමාන පහීයති නිරුජ්ජමාන නිරුජ්ජති. ඒකට කියන කොතනද මේ තණ්හාව දුරු වෙන්න ඕනේ, මේ කොතනද ප්‍රහීන වෙන්න ඕනේ, නිරුද්ධ වෙන්න ඕනේ නේ, ඒක සම්පූර්ණ ඉවර වෙන්නේ කොහොමද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේක තව දුරටත් මේක විස්තර කරනවා. කිංච ලෝකේ පිය රූපං සාත රූපං. එතකොට මේ මේ මෙතනදී නැවත විස්තර කරනවා, යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා පහීයමාන පහීයති එත්තේ එත්ත නිරුජ්ජමාන නිරුජ්ජති. යම් තැනක ප්‍රිය රූපයක් සාත රූපයක් තියෙනවා නම් එතන නිතන්හා උපදින්නේ. අපි දැන් ගිය සතියේ දැන් 39 වෙනි ධර්ම දේශනාවේදී අපි කතා කරනකොට අපි කතා කළා දුක සමුදය විස්තර කරනකොට 60 ආකාරයකට අපි විස්තර කරා මතක ඇති. 60 ආකාරය ආවේ කොහොමද? ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මෙන්න මේ ආයතන හයට එකකට 10 වැගින් ආකාර 10 විස්තර කරා මතක ඇති. කොහොමද එකකට දැන් අපි ඇහැ කියන එක විතරක් ගත්තොත් එහෙම කොහොමද මේ 10 හැදුණි කියලා නැවතත් මතක් කරන්නම් අමතක වෙලා සමහරට මතක නැති වෙයි ඇති ඒක නිසා. එතකොට ඇස විතරක් ගත්තොත් එහෙම ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මේ හයටම එකම ආකාරයක් අපි එක ආයතනයක් ගමු. එතකොට අනිත් ඒවා Tamanට හිතා ගන්න පුළුවන්. අපිට මේ ඇස කියන එක ප්‍රිය රූපය. අපි ඇසට ගොඩක් පරිස්සම් කරනවානේ, ඇහැ වගේ පරිස්සම් කරන්න කියලා කියන්නේ. කියන්නේ අපි හරියට ඇහැ පරිස්සම් කරනවා, ඇහැට ලෙඩ වෙනවට කැමති නෑ. ඒ වගේම අපිට ඇහැ කියන එක ප්‍රිය වූ දෙයක්. අපි ඒක අහිමි වෙනවට කැමති නෑ. අපිට තව ඇහැක් තියෙනවා නම් හොඳයි කියන එක තමයි තියෙන්නේ. ඇහැට බොහොම ප්‍රියයි. ඊළඟට මේ ඇහැට විතරක් නෙමෙයි, ඊට පස්සේ ඇහැට පේන රූපත් මට ප්‍රියයි. ඇහත් ඇහැට පේන රූපත් ප්‍රියයි. ඒ විතරක් නෙමෙයි, චක්කු විඥානි මේ ඇසෙන් රූප දැනගන්න ස්වභාවය ඒකත් මට ප්‍රියයි. ඊළඟට චක්කු සම්පස්සේ. චක්කු සම්පස්සේ කියලා කියන්නේ ඇසයි රූපයයි චක්කු විඥානයයි තුන ස්පර්ශ වීම. ඒ කියන්නේ ස්පර්ශයටත් මම කැමතියි. මේ ඇහැට රූප ස්පර්ශ වෙනවට, ඒවා දැන ගැනීම සිදු වෙනවටත් මම ඒකක් මට ප්‍රිය දෙයක්, ප්‍රිය වූ දෙයක්. මම කැමතියි එහෙම වෙනවට. ඊළඟට ඒ නිසා හටගන්න වේදනාවක් තියෙනවා. චක්කු සම්පස්සේ නිසා, චක්කු සම්පස්සේ නිසා හටගන්න වේදනාවටත් මම කැමති. ඊළඟට ඒ රූප අඳුර ගැනීමක් තියෙන රූප සංඥා, ඇසෙන් අඳුරන රූප සංඥා, ඒක ඒකටත් මම කැමති. ඒක පිළිබඳව තණ්හාවක් තියෙන. ඊළඟට රූප සංචේතන, ඒව පිළිබඳ පහළ වෙන සංචේතන, ඒවටත් මම කැමති, තණ්හාවක් තියෙන. ඊළඟට රූප තණ්හා, රූප පිළිබඳව තණ්හාවටත් මම තණ්හා කරනවා. මේ තණ්හාවටත් තණ්හා කරනවා මම. තණ්හාවත් අරින්න කැමති නෑ. ඒ තණ්හාවත් මම පවත්වා ගන්න කැමති. ඒක ගැනත් මගේ තණ්හාවක් තියෙනවා. ඊළඟට රූප විතක්කයට කැමති, රූප විචාරයට කැමති. ඔන්න ඔය විදිහට මේ රූපේ පිළිබඳ ගත්තොත් එහෙම. එතකොට කන ගත්තොත් ඒ වගේ තමයි. කනට, කන මට ප්‍රිය රූපයක්. ඊළඟට කනට ඇහෙන ශබ්ද මට ප්‍රිය රූපයක්. සෝත විඥානයේ ප්‍රිය රූපයක්. ඔය විදිහට සෝත සම්පස්සේ වේදනා, ශබ්ද සංඥා, ඊළඟට සද්ද සංචේතන, ඊළඟට සද්ද තණ්හා, සද්ද පිළිබඳ විතක්ක, සද්ද පිළිබඳ විචාර. ඔය විදිහට කනට 10ක් තියෙනවා. නහය, දිව, ශරීරයේ, මනස කියන ඔන්න ඊටු ටිකටත් ඔය විදිහටම තියෙනවා. එහෙම තමයි අපිට මේ 60 සකස් වුනේ. එතකොට නිවන කියන එක අපි දැන් මෙනිවරු සත්‍ය කියන්නේ නිවන කියන එකනේ. අපි කිව්වා දුක පිළිසිඳ දකින්න, දුක සම්පූර්ණයෙන් තේරුම් ගන්න කියලා කිව්වා. ඊළඟට සමුදය නිරුද්ධ කරන්න කියලා කිව්වා, දුකට හේතුව නිරුද්ධ කරන්න කියලා කිව්වා. අපි එතකොට සමුදය සත්‍ය කියලා දැක්කේ තණ්හාවනේ. මෙන්න මේ 60 ආකාරයකට ඇති වෙන්නා වූ මේ ආයතන හයේ 10 බැගින් 60 ආකාරයකට ඇති වෙන්නා වූ තණ්හාව තමයි සමුදය කියලා කිව්වේ. එතකොට ඒක තියෙන නිරුද්ධ කරන්න, ඒක තමයි නිරුද්ධ කරන්න තියෙන එකක් ඒක. ඊළඟට දුක්ඛ සත්‍ය සම්පදිත නිරෝධ සත්‍ය කියලා කියන්නේ ශාස්ත්‍රාත් කරන්න කියන. ඒ කියන්නේ ඒක බාර ගන්න තියෙන දෙයක්, මාර්ග සත්‍ය වඩන්න තියෙන දෙයක්. ඒතර අපි අපිට මේ සමුදේ නිරුද්ධ කරන්න තමයි මාර්ගේ වඩන්න වෙලා තියෙන්නේ. සමුදේ නිරුද්ධ කරන්න කිව්වට නිකම්ම නිරුද්ධ කරන්න බෑ. ඒක කරන මාර්ගයක් තියෙනවා, ඒක කරන ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමය තමයි මෙන්න මේ මාර්ගය කියලා කියන්නේ මාර්ග සත්‍යයේ විස්තර කරන්න. එතකොට ඒ ක්‍රමේ පාවිච්චි කරාට පස්සේ ඒකට හම්බෙන ප්‍රතිඵලය තමයි ඇත්තටම කියනවා නම් මෙන්න මේ නිරෝධ සත්‍ය කියලා කියන්නේ. එතකොට නිරෝධ සත්‍ය කියන එක කරන්න දෙයක් නැහැ. මාර්ග සත්‍ය වැඩුවට පස්සේ තමන්ට හම්බෙන එක තමයි නිරෝධය කියන එක. එතකොට ඒක කියන්නේ සාත්සාත් කරන්න. ඒකවම බාර ගන්න තමයි තියෙන්නේ. ඒක තමන්ට ලැබුණ බව මේ තවම බාර ගැනීම පිළිගැනීමක් තමයි තමන්ට තියෙන්නේ දැන්. එතකොට විස්තර කරන්නේ එතකොට අපිට දැන් මෙන්න මේ නිරෝධ සත්‍ය විස්තර කරන ආකාර හතරකට විස්තර කරනවා. ඒ කියන්නේ ගති හතරක් විස්තර කරනවා නිරෝධ සත්‍ය. නිස්සරණට්ඨ, ඒ කියන්නේ නිස්සරණය, නිදහස් වීම. ඒකෙන් ඈත් වෙලා නිස්සරණේ වුණු නිදහස් වුණු ස්වභාවයක් තියෙනවා. මොනවාගෙන්ද ඈත් වෙලා නිදහස් වෙලා තියෙන්නේ? කෙලෙස් වලින්. කෙලෙස් වලින් සම්පූර්ණයෙන් නිස්සරණ වුණු නිදහස් වුණු ස්වභාවයක් තියෙන නිසා මෙන්න මේ නිරෝධ සත්‍ය කියන එකේ තියෙන ලක්ෂණයක් තමයි, මොකද්ද ගතියක් තමයි නිස්සරණට්ඨ කියන එක, නිස්සරණේ. ඊළඟට තව ලක්ෂණයක් කියන තව ගතියක් තියෙන විවේකට්ඨ. එතකොට මේකෙදි මේ නිරෝධයේදී තමන්ට බොහොම විවේකයක් දැනෙනවා, මේ කෙලෙස් වලින් විවේකයක්. එතකොට අපි දන්නවා මේ කෙලෙස් රාග ද්වේෂ මෝහ කියන මේ කෙලෙස් ක්‍රියාත්මක වෙනකොට අපි හරි අවිවේකී, අපිට හරි අපහසුයක් දැනෙනවා. කියන්නේ හරිම අවිවේකී. මෙතන බලන්නකො විතර ද්වේෂයක් ආපුවාම කොච්චර අවිවේකීද කියලා. මොකක් හරි ලෝභයක් ආපුවාම, රාගයක් ආපුවාම හරිම අවිවේකී. අපිට විවේකයක් දැනෙන්නේ. එතකොට දැන් මෙන්න මේ ක්ලේශයන්ගෙන් දුර වෙලා විවේකයක් ලැබලා දෙන්න නිසා මේකට කිව්වා මොකද්ද? විවේකට්ඨ කියලා. ඊළඟට ඒ සියලු දුක් වලින් නිදහස් වෙලා හිස් බවක් ඇති කරගෙන ලැබෙන්නා වූ විවේකය මේ විස්තර කරන්නේ. එතකොට අපි දන්නවනේ නිවන විස්තර කරනකොට සබ්බ සංඛාර සමතේ, සීල සංස්කාර වල සමතයක්නේ. එතකොට මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියන මෙන්න මේ සියලු සංස්කාර සමතකටපත් වෙලා වැඩ නතර කරලා, ඒක නිසා ලොකු විවේකයක් දැනෙනවා. මේ කෙලෙස් දුරු වීම නිසා තමයි මේ විවේකය ලැබුණේ. ඊළඟට ඊළඟ ගතිය තමයි අසංකතට්ඨ, අසංකත ස්වභාවය. අපි සංකත ගැන කතා කරා, සිත ගැන කතා කරනකොට සිත සංකතයක් කියලා දැක්කා. මේ කය ගැන කතා කරනකොට කාය අනුපස්සනාවේ සංකතයක් කියලා දැක්කා, වේදනාවත් සංකතයක් කියලා දැක්කා. එතකොට ඔය අනුපස්සනා සියල්ලෙදිම අපි මේ කතා කරනකොට මේක සංකත කියලා අපි සංකත ස්වභාවයෙන් ඒ සියල්ල දැක්කා. එතකොට මේ නිවන කියන එක අසංකත කියලා කියනවා. සංකත නෙවෙයි, සකස් වුණ දෙයක් නෙවෙයි. මොකද එතන මොකුත් නැති නිසා ඒ සකස් වෙලා නැහැ කියලා කියන්නේ. එතකොට ධාතු හතරෙන් සකස් වුණ දේවල් රූප කියලා කිව්වා. එතකොට පස්වෙනි ධාතු වුණු විඥාන ධාතුවත් එකතු වුණාට පස්සේ ඇති වෙනේවා නාම කියන මේ නාම කියන ඒවා ඒ හේතුවෙන් සකස් වුණ දේවල් කියලා කිව්වා. හැබැයි මෙතන රූපත් නැහැ, නාමත් නැහැ, සතර මහා ධාතුන්වත් විඥාන ධාතුවත් මොකක්වත්ම නැති නිසා මෙතන ඒ වගේ සකස් වුණ දෙයක් නොවන නිසා අසංකත කියලා කිව්වා. සකස් වෙච්ච දෙයක් නෙවෙයි. එතකොට සකස් නොවෙච්ච දෙයක් නිසා මේකේ වෙනස් වෙන්න ඊළඟ ලක්ෂණේ. එතකොට මේක අසංකත කියලා කිව්වේ සංකතයක් නෙවෙයි, සකස් වුණු දෙයක් නෙවෙයි මේ නිවන කියන එක. නිවනට විස්තර කරන එකක් තමයි අසංකත කියන්නේ. ඊළඟට අමතට්ඨ කියලා කියන්නේ මේකේ අතුරු දහන් වීමක්, නැති වෙලා යාමක් කියලා එකක් නැහැ. ඒ කියන්නේ අර සංකතවල නම් තියෙනවා වෙනස් වෙනවා, පෙර නොතිබීම හට ගන්නවා, වෙනස් වීමෙන් පවතින, ඉතුරු නැතුණු විරුද්ධ වෙන ලක්ෂණ. උපාදෝ පඤ්ඤායති, වායෝ පඤ්ඤායති, තිත සංඤතත්තම් පඤ්ඤායති කියලා. එතකොට මේ එකක්වත් නැහැ. ඉපදීමක් තියෙනවා, වෙනස් වීම පැවැත්මක් තියෙනවා, ඉතුරු නැතුණු විරුද්ධීමක් තියෙනවා කියලා. ඒ ලක්ෂණ මේකනේ අමතට්ඨ කියලා කියන්නේ. ඒක නිසා මොකද එහෙම වෙන්න මොකුත් මෙතන නැහැ. ඒක නිසා ඒ සියල්ලගේ නිදහස් වෙන ස්වභාවයක් නිසා මේක බින්දිලා යන අතුරු දහන් වෙන වෙනස් වෙන මොකක්වත් නැහැ කියලා කියනවා. අන්න ඒක නිසා කිව්වා අමතට්ඨ කියලා. එතකොට මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා මෙන්න මේ නිරෝධ සත්‍ය කියන එකේ. එතකොට අපි විස්තර කරනකොට ගිරමානන්ද සූත්‍රය එහෙමත් විස්තර කරනකොට විස්තර කරනවා විරාග සංඥා විස්තර කරනකොට කියනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමුදෝ සබ්බූපතිපටි නිස්සග්ගෝ විරාගෝ නිබ්බානಂತಿ. එතකොට විරාගී වීම නිසා මේ නිවන කියන එක මේමයි සාන්ත, මේමයි ප්‍රණීත, සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වෙලා ලබන්නා වූ මේ විරාගී ස්වභාවය නිසා, මේ වගේ අතහැරීම නිසා ලැබෙන මේ නිවන සුවයක් කියලා අපිට විස්තර කරන තැන තමයි මේ විරාගය කියන තැන තියෙන. එතකොට යම් කිසි කෙනෙක් මාර්ගඵල රහත් ඵලයට මෙහා ලබන මාර්ගඵලයක් ලබනකොටත් මෙන්න මේ 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 කොටස තමන්ට තේරෙනවා. විරාගී ස්වභාවය නිසා මේ ඵල සමාපත්තියකට හරි සම්මාදින අවස්ථාවේදී ඒ විරාගී ස්වභාවය නිසා තමන්ට බොහොම ශාන්ත වූ සුවයක් දැනෙනවා. එතකොට තව කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කරලා නෙවෙයි, යම් යම් ඒවා දුරු කරලා, නමුත් තව ඉතුරු කොටස් තියෙනවා. සම්පූර්ණයෙන්ම සියල්ල නිරුද්ධ කරලා නෙවෙයි. ඊළඟට තවත් නිරෝධ සංඥා විස්තර කරනවා. නිරුද්ධ වුණාම ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමුතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානන්ති. මේ සියලු කෙලෙස් වල නිරුද්ධ වීම ශාන්තයි ප්‍රණීතයි, මේමයි ශාන්ත මේමයි ප්‍රණීත, මේ සියලුම සංස්කාරයන්ගේ නිරුද්ධ වීම. එතකොට මෙතනදී සම්පූර්ණ නිරුද්ධ වුණාම සම්පූර්ණ අවසාන තලාට පස්සේ ඒ ශාන්ත වූ නිවන පිළිබඳව මේ විදිහට විස්තර කරනවා. එතකොට අපිට ඔය කජ්ජනීය සූත්‍රයේදී විස්තර කරනවා මේ පංච උපාදානස්කන්ධේ. පංච උපාදානස්කන්ධේ ගැන තමයි විස්තර කරන්නේ. එතකොට පංච උපාදානස්කන්ධේ නැත්නම් මේ පංචස්කන්ධේ පැවැත්ම උපාදානයේ වෙලා පැවැත්මම දුකක් මේක නිරුද්ධ වීමයි සැප කියලා අපි විස්තර කරනවා එතනදී. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ පැවැත්ම කියන එක පවත්තන් දුක්ඛං අපවත්තන් සුඛං කියලා කියනවා. නොපැවැත්මම තමයි සැප. මොනවාද පවතිනවා නම් පවතින්න තියෙන්නේ. පවතින්න තියෙන්නේ මේ ආයතන ටික, මේ ආයතන ටික පැවැත්ම තව ඉදිරියට පැවැත්මකුත් ඇති කරන අපිට මතක ඇති මුලින් කතා කරා ඕඝාතරකට අහු වෙලා ගහගෙන යන ස්වභාවේ. එතකොට අපායට යන, සතර අපායට යන නිරන්තරයෙන් දොරවල් විවෘත කරලා දෙන මෙන්න මේ ආයතන ටිකේ පැවැත්ම. ඒ විතරක් නෙමෙයි, අපි කිව්වා මේ වගේ තියෙන මේ වේදනා තුනම, සැප වේදනා, දුක් වේදනා, අදුක්ඛ සුඛ වේදනා කියන මේ සියල්ලෙම පවතින දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛතාවේ, දුක්ඛ දුක්ඛතාවේ, සංකාර දුක්ඛතාවය කියලා ඔන්න විදිහට මේ දුකම සකස් කරලා දෙන මේ ආයතනවල පැවැත්ම. පැවැත්මම දුකයි. මේ වගේ ඇති වෙන මේ ස්කන්ධ පහම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහේ පැවැත්මම දුකයි. මේක මේ එක කිසිම මේ වටිනකමක් පවත්තන්න යුතු දෙයක් කියලා මේ මාර්ගේ වඩන මාර්ගයේ ටිකක් ඉදිරියට යන කෙනෙකුට ඒක තේරෙන එක වැඩක් නැහැ කියන එක. එතකොට එහෙමනම් අපිට ඊළඟට තියෙන්නේ මාර්ග සත්‍ය පිළිබඳ විස්තර කරන්න. මං හිතන්නේ මාර්ග සත්‍ය කියන එක තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. මොකද මේක තමයි මාර්ගය. ඇත්තටම අපිට වඩන්න තියෙන දේ, කරන්න තියෙන වැඩේ මෙතන තියෙන්නේ. එතකොට අපි දුක පළවෙනි එක කරන්න ඕනේ, දුක පිළිසිඳ දැනගන්න ඕනේ, දුක ඉස්සලා දකින්න ඕනේ. එතකොට දුක දැක්කට පස්සේනේ යාට මාර්ගයක් වැඩිමේ අවශ්‍යතාවය ඇති වෙන්නේ. කියන්නේ නිවන් දකින්න ඕනකම ඇති වෙන්නේත් යම් කිසි කෙනෙකුට මේ දුක දැක්කොත් විතරයි. ඒක නිසා දුක කියන එක සම්පූර්ණයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ. නමුත් දැන් අපිට ප්‍රධාන වශයෙන් තියෙන්නේ මේ මාර්ගය කියන මේ වඩන්න තියෙන කොටස තමයි මාර්ග සත්‍ය කියන එක විස්තර කරන්නේ. එතකොට අපි දන්නවා මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුනකට බෙදන්න පුළුවන්, සීල, සමාධි, ප්‍රඥා කියලා. එතකොට මේ වැතරම අපි ඉස්සරහත් කතා කරලා තියෙන නිසා වික්ෂුණහසී තමයි ඉක්මනින් කතා කරගෙන යන්න. මේ මාර්ගය කියන එක අපි කතා කරලා තියෙනවා ලෞකික ලෝකෝත්තර කියලා දෙකක් තියෙනවා. එතකොට ලෝකෝත්තර කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගය පටන් ගන්න මේ යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨියට පත් වුණාට පස්සේ, නැත්නම් සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ තමයි මේ ලෝකෝත්තර මාර්ගය වැඩෙන්න පටන් ගන්න. එතකොට ලෞකික මාර්ගය කියලා කියන්නේ ඒක සම්පූර්ණයෙන් මේ ලෝකෝත්තර පැත්තට එන්න ඉස්සෙල්ලා ලෝකෝත්තර මාර්ගයට එන්න එයා සූදානම් වෙන ස්වභාවය. නැත්නම් අර අපි කතා කර මතක ඇති ළමෙක් ඉස්කෝලේට මේ දාන්න ඉස්සරලා ඉස්කෝලේ ගේට්ටු ළඟට නිකන් ගේනවා වගේ ඒ කොටස තාම ඉස්කෝලේට ගිහිල්ලා නැහැ. අන්න ඒ වගේ ඒ කොටස තමයි මේ ලෞකික ආරියෂ්ඨාංග මාර්ගය කියන කොටසදී සිද්ධ වෙන්නේ. එතකොට මේ ලෞකික ආරියෂ්ඨාංග මාර්ගයේ වැඩෙනකොට තමයි ඇත්තටම ලෝකෝත්තර ආරියෂ්ඨාංග මාර්ගයේ වැඩෙන්න බොහෝ විට පටන් ගන්න යම් ප්‍රමාණයකට. එතකොට මේ මහා ප්‍රඥාවක් තියෙන කෙනෙක් සමහර ලෝකෝත්තර මාර්ගෙම එකපාරට පටන් ගන්න වෙන්නත් පුළුවන්. හැබැයි බොහෝ විට බොහෝ දෙනෙකුට මේ හැබැයි මේ ලෞකික ආරියෂ්ඨාංග මාර්ගේ හැදුණා කියලා සම්පූර්ණයෙන් එයා ලෝකෝත්තර මාර්ගයට යනවා කියලා නීමයක් නැහැ. සමහර කෙනෙක් ලෞකික ආරියෂ්ඨාංග මාර්ගේ නැතුව කෙලින්ම ලෝකෝත්තරකින් පටන් ගන්න පුළුවන්. සමහරටගේ පෙර කරපු කුසල් හරි එයාගේ තියෙන දක්ෂතාවයේ මේ සීල් සමාධි ප්‍රඥා ශක්ති ඉන්ද්‍රිය ධර්ම වඩා ගන්න තියෙන හැකියාවන් එහෙම වෙන්නත් පුළුවන්. එතකොට මේ මාර්ග සත්‍ය අපි දන්නා අටක් තියෙනවා. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ කොටස. එතකොට මේකේ පළවෙනි දෙක සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන කොටස, ප්‍රඥා කියන කොටස ආයි තියෙනවා. එතකොට ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කොටස සීල කියන කොටසට අවශ්‍ය ඇතුල් වෙන සීලය තමයි එතනදී විස්තර කරන්නේ. මොකද මේ සියල්ලගෙම අපේ කයෙන් වචනෙන් මේ සිදුවෙන දේ ටික තමයි මෙන්න මේ කොටසට වැටලා තියෙන. එතකොට ඒවා හික්මවා ගන්නවා කියන්නේ මේ සිල්පද කියන ඒවා ටික. අපි හැම සිල්පදයක් වැටලා තියෙන්නේ මෙන්න මේ කයට සහ වචනේ පාලනය කර ගැනීම සඳහා. ඒ දෙකට තමයි සිල් තියෙන්නේ. එතකොට ඊළඟට දැන් අපි හිත කියන එකට යනකොට, දැන් මේ හිත පාලනය කරගන්නවා කියන තැනට එතෙන්න යනකොට තමයි මෙන්න මේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන කොටසයි සමාධි කොටසට. එතකොට සීල, සමාධි, ප්‍රඥා කියන කොටස් තුනට බෙදෙනකොට පළවෙනියට උන සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, ප්‍රඥාව. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ දැකීමනේ, හරි විදිහට මේ ධර්මයේ දැකලා එයා මේ අනිත්‍ය දුක අනාත්ම ලක්ෂණය අවබෝධ කරගෙන පංචස්කන්ධය පිළිබඳව එයාට ඔන්න සම්මා දිට්ඨියට පැමිණෙනවා පළවෙනි අවස්ථාවේදී. එතකොට දිට්ඨියට ආවට පස්සේ යාට ඇත්තටම සම්මා සංකප්ප ඇති වෙනවා. අනෙක්ඛම්ම සංකප්ප, අවියාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන ඒකේ තමයි එයාගේ සිත පවතින්නේ. එතකොට මෙන්න මේ මේ ප්‍රඥාව නිසා ඒක ඇති වෙන්නේ, ප්‍රඥාවෙන් ඇති වෙන දෙයක්. එතකොට ඒක නිසා එයාට මේ සීල් රැකීම කියන එක ආරිකාන්ත සීලය කියන එකට එන. ඇත්තටම මෙතනදී සම්මා දිට්ඨියට ආපු කෙනා ආරිකාන්තේ සීලය කියන එකට පත් වෙනවා. මොකද ආර්යයන් වහන්සේ වෙලා බබලන සීලය කියලා කියන්නේ එයා මේ අවබෝධය නිසා එයාට සිල් කැඩීමේ අවශ්‍යතාවය අඩු වෙලා එයා මෙන්න මේ සීලයක පිළිපදීමක් තියෙනවා. එයාගේ එක මේ සම්මා දිට්ඨියේ සහ සම්මා සංකප්පවල හේතුයෙන් මෙන්න මේ ටික මේ සීලය කියන එක හැදෙන්න පටන් ගන්න මේ ආරිකාන්ත සීලය කියන කොටස. එතකොට මෙහෙම ඉන්නකොට මෙයාට දැන් අර සම්මා දිට්ඨියත් සම්මා දිට්ඨියට ආපු කෙනා දන්නවනේ මේ මේ ලෝකයේ දුකයි, මේකේ නිදහස් වෙන්න ඕනේ කියන යම් අවබෝධයක්ත් තියෙනවනේ අනිත්‍ය දුක අනාත්ම ස්වභාවය. එතකොට යාට මේ ලෝකයේ තුල තැන නැවත සකස් වී මේක දිගට යන මේ අවශ්‍යතාවයක් නේ. එතකොට සම්මා වායාමයක් ඇති වෙනවා. සතර සම්මා ප්‍රධාන වීර්ය කියලා මොකද්ද? නූපන් අකුසල් නූපදවා ගැනීමට, උපන් අකුසල් දුරු කර ගැනීමට, උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට, නූපන් කුසල් උපදවා ගැනීමට කියන මෙන්න මේ ආකාර හතරෙන් එයාට වායාමයේ නැත්නම් වෙහෙස වීමක් නැත්තම් මහන්සි වීමක් කියලා තියෙනවා. එතකොට මේ විදිහට මේවා දුරු කරගෙන ඉන්නකොට එයාගේ හිත බොහොම මේ වෙහෙස දරනකොට මෙයාට ඇත්තටම මේකට උපකාර වෙන සම්මා සතිය කියන එක. සම්මා සතිය යහපත් සිහියෙන් නැත්තම් නිවැරදි විදිහට මේ මේකට කියන යථාභූත ඥාන දර්ශනීය බලන්න ලෝකෙ දිහා, කය දිහා, වේදනාව දිහා, සිත දිහා, ලෝක ධර්මතා දිහා බලන ස්වභාවය. එතකොට එතනදී සම්මා සතිය කියන එක, සතිය විහිදෙන සතිපට්ඨාන සූත්‍රය විස්තර කරලා තියෙනවා සතිය, සම්මා සතිය කොහොමද කරන්න කියලා. කය පිළිබඳව, වේදනා පිළිබඳව, සිත පිළිබඳව, ලෝක පිළිබඳව, මේ ධර්මතා පිළිබඳව කොහොමද වඩන්නේ කියන එක විස්තර කරනවා. එතකොට මෙන්න මේ විදිහට මේ සම්මා සතිය කියන එක එයා සතිය පිළිහිටව ගන්නවා. සම්මා සතියෙන් ඉන්නකොට එයාට තියෙන සම්මා සමාධි. ඒ සතිපට්ඨානේ හැම සූත්‍රයකම හැම අනුපස්සනාවකම අවසානයේ විස්තර කරනවානේ. නචකින්ච ලෝකේ උපාදීයති එවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායනුපස්සේ විහෙරති, වේදනාසු වේදනානුපස්සේ විහෙරති, ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. ඔය විදිහට හැම අනුපස්සනාවකදීම අවසාන කරන්නේ මෙන්න මේ විදිහට මේ ලෝකේ ගණ්ඩ අල්ලන්න වටිනවා කියලා ගන්න මොකක්වත් නැහැ කියලා. එතකොට මේ අනුපස්සන හරියට වඩනවා නම් අනිවාර්යයෙන්ම ඒක තමයි එන්න ඕනේ උත්තරේ. අපි මාර්ගේ හරිනම් අපේ අන්තිම උත්තරේ මේක තමන්ට මේ උත්තරේ එන්න ඕනේ අනුපස්සනාව කරගෙන යනකොට. එතකොට මෙන්න මේ විදිහට මේ සීල, සමාධි, ප්‍රඥා කියන කොටස් තුන නැත්තම් ආර්ය ශ්‍රාංග මාර්ගයේ අට වඩනකොට එයාට හම්බ වෙන දෙයක් තියෙනවා සම්මා ඥාන. සම්මා ඥාන කියලා කියන්නේ විදර්ශනා ඥාන කියලා අපි කතා කරලා තිනවා. ඒකට නම වෙන්නේ එක. ඊළඟට ඒක වැඩුවට පස්සේ මේ සම්මා ඥාන පාවිච්චි කරනකොට, මේ විදර්ශනා ඥාන පාවිච්චි කරනකොට එයාට හම්බ වෙන දෙයක් තියෙනවා සම්මා විමුක්ති. සම්මා විමුක්ති කියලා කියන්නේ මාර්ගඵල. එතකොට සම්මා ඥාන කියලා කියන්නේ මාර්ගයේ, සම්මා විමුක්ති කියලා කියන්නේ ඵලය. ඵලයට පත් වීම. එතකොට මේ මාර්ග සත්‍ය කියන එකත් විස්තර කරලා තිනවා. ඒකේ ගති හතරක් විස්තර කරලා තියෙනවා. නිරෝධ සත්‍ය ගති හතරක් කිව්වා වගේ නීයානට්ට. නීයානට්ට කියලා කියන්නේ සසරින් එතෙර කරවන හැකියාව තියෙනවා. එතකොට මේ මාර්ගයට තමයි පුළුවන්කම තියෙන්නේ අපි සංසාරයෙන් එතෙර කරන්න. එතකොට මාර්ගයක් බුදුහාමුදුරු දේශනා කරේ එකටනේ. එතකොට ඒ මාර්ගයේ විසින් අනිවාර්යෙන් අපි සංසාරයෙන් එතෙර කරවනෝ ඒ හැකියාව තියෙනවා. ඒක නිසා නීයානට්ට කියලා කිව්වා. සසරින් එතෙර කිරීමේ හැකියාව තියෙන නිසා නීයානට්ටයි කියලා කිව්වා මේ මාර්ගය කියන එකට. ඊළඟට තව කිව්වා හේතුට්ට. ඒ කියන්නේ මේ හේතුවක් වෙනවා. මොකේද හේතු වෙන්නේ? නිවන් ලැබීමට හේතුවක් වෙන මේ මාර්ගය වැඩීම කියන එක නිවනට හේතුවක් වෙන නිසා. ඊළඟට ඒකට ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය කියලා කියනවනේ. එතකොට මේ ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ මේ මේකම තමයි අපිට නිවන් දකින්න තියෙන එකම දේ. මේ මාර්ගය වඩන එකම තමයි. එතකොට අපිට කරන්න තියෙන වැඩේ මේ මේක කරන එක තමයි මාර්ගය වඩන එක. සීල සමාධි ප්‍රඥා කියන ආකාරයට මේ කොටස් තුන වඩාගෙන යන එක තමයි අපට කරන්න තියෙන්නේ. එතකොට මේක ත්‍රිශික්ෂාව කියලාත් කියනවනේ සීල සමාධි ප්‍රඥා වලට. මේකේ තමයි අපට කරන්න තියෙන වැඩේ තියෙන්නේ. එතකොට නිවන ලැබීමට හේතුවක් වන නිසා මෙන්න හේතුවක් ප්‍රත්‍ය ධර්මයක් වෙන නිසා මේකට කිව්ව මොකද්ද? හේතුට්ට කියලා. හේතුවක් වෙනවා. මොකේට හේතුවක්ද? නිවනට හේතුවක් වෙනවා. ඊළඟට දසනට. දර්ශනට කියලා කියන්නේ දර්ශනීයටපත් වෙනවා. නැත්තම් මේ නිවන දර්ශනය කරගන්න පුළුවන් වෙන්නේ දැන් සෝවන් සකුද්දාගම අනාගම අරියත් කියන හැම එකක්ම දැන් අපට අවබෝධ වීමක් තියෙනවනේ. ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. අපි කියවනේ සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ කියලා. ඒතර සුතමේ ඥානෙ කාගෙන් හරි ලැබෙනවා. චින්තාමය ඥානෙ තමන් එතකොට මේ හිතලා කරන ටික, ඊට පස්සේ භාවනාමය ඥානෙ කියන එක මේ මාර්ගයෙන් වඩලා ඒ කමටහන් වඩමින් තමන්ට අත්පත් කරගන්න එක. එතකොට මේ භාවනාමය ඥානෙ කියලා කියන්නේ ඇත්තටම තමන්ට ඒක දර්ශනීය වීමක් සිදු වෙනවා. දර්ශනීය කියලා කියන්නේ හැට පේනවා කියන එකම නෙවෙයි, මනසට ප්‍රත්‍යක්ෂ වෙන ස්වභාවයක් තියෙන. එතකොට මනසේ ඒ මාර්ග ඥාන, ඵල ඥාන කියලා අපි විදර්ශනා ඥාන කියන මේකෙදී කතා කරා වගේ මතකයි. එතකොට විදර්ශනා ඥාන 16දී අවසාන මේ කොටසෙදි තියෙනවා මාර්ග ඥාන, ඵල ඥාන, පත්‍ය එක ඥාන කියලා එහෙම විස්තර කරනකොට ඒ මාර්ග ඥාන කියන එක මාර්ග ඥානය කියලා කියන්නේ. එතකොට මෙතනදී මේ 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 තමන්ට අර සම්මා ඥාන කියන කොටස, සම්මා ඥානෙ පාවිච්චි කරන කොටස තමයි. එතකොට මාර්ග ඥානෙදි කියලා කියන්නේ අන්න ඒ විදිහට ඇති වෙන එක. එතකොට මෙතනදී දර්ශනීය වෙනවා කියලා කියන්නේ මනසට ඒක සීර්සිය ප්‍රත්‍යක්ෂ වෙනවා. පුබ්බේ අනුස්සතේසු ධම්මේසු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වෙන ඊට ඉස්සෙල්ල තිබුණ එකක් නෙවෙයි. ඒ වෙලේ ඒ වෙලාවේ සම්පූර්ණයෙන් තමන්ට ඒක සම්පූර්ණයෙන්ම අවබෝධ වීමක් කියන එක තමයි මෙතන. එතකොට මේ දසනට්ට කියලා කියන්නේ ඒකයි තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. එතන ප්‍රත්‍යක්ෂ වුණාම තමයි මාර්ගයේ ප්‍රත්‍යක්ෂ මාර්ගයක ඉන්නකොට ඒ මාර්ගයක වඩාගෙන ගිහිල්ලා තමන්ට ඒක සීරසිය ප්‍රත්‍යක්ෂ වෙනකොටම මේ සිත ඵලසිතක් බවට පත් වෙලා එතනින් නිවන ස්පර්ශ කරනවා. එතනදී එතන හැම ඵලයකදීම මේ විදිහට තමයි, කියන්නේ මාර්ගයේ කොටස වැඩිලා ඒක ප්‍රත්‍යක්ෂ වෙනකොට ඵලසිතට තමන්ගේ සිත නිකම්මපත් වෙනවා. එතකොට මෙන්න මේව දර්ශනය වෙන නිසා, නිවන කියන එක දර්ශනය කරන්න පුළුවන් එකක් නිසා මේ මාර්ගයේ වැඩිවීමමයි ඒක වෙන්නේ. එතකොට ඒකට කියනවා දස්සනට්ට කියලා. ඊට පස්සේ හතරවෙනි එක තමයි ආදිපතෙයියට්ට. ඒ කියන්නේ අධිපති වෙනවා කියලා කියන මොකේට අධිපති වෙන්නේ? නැත්නම් මේක ප්‍රධානත්වය ගන්නවා. අධිපති කියන්නේ එහෙමනේ නේද? අධිපති ഇതുමා කියලා කියන්නේ. එතකොට ඒකේ මහා බැංකුවේ අධිපතිතුමා කිව්වම එයාගේ ප්‍රධානිය ලොක්කා අන්නේ වගේ. මේක අධිපති වෙන මොකක්දද? මේ නිවන සාක්ෂාත් කරගන්න අධිපති වෙන. يعني ඒකට යවන්නේ මේ මාර්ගයම තමයි. අන්නේ ඒක නිසා මේ විදිහට විස්තර කරනවා. එතකොට මෙන්න මේක තමයි මාර්ග සත්‍ය කියලා විස්තර කරන්නේ. එතකොට එහෙනම් අපි කිව්වා මේක ලොකුවට කතා කරනවා නෙමෙයි, අපි බොහොම මතු පිටින් කතා කරනවා. මේක මේ පොත්වල තියෙන කොටස් එක්ක කියලා. මොකද මේක කතා කරන්න අපිට ලොකු විස්තර කරනවා නම් එක එකට බොහොම විස්තර කරන්න ඕනේ දේවල්. මේ වචනෙන් දෙකින් ඉවර කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ උද්දත්තයට පත් වෙනකොට මේ පත් වෙලා දේශනා කරෙත් මේ චතුරාර්ය සත්‍ය හතරමනේ. සත්‍ය හතර. ඉතින් මේ සත්‍ය හතරම තමයි අපට අවබෝධ කරගන්න තියෙන්නේ. මේක තව හොඳට ගැඹුරට විස්තර ඇතුව අපිට කතා කරන්න අවස්ථාවක් ලැබුණොත් අපි කතා කරන්න උත්සාහ කරමු. එතකොට මම ඉස්සලා සඳහන් කළා වගේ අපි අද දේශනා මාලාව අවසන් කරන නිසා පොඩි විශේෂ දේවල් ටිකකුත් කතා කරන්නම් කියලා පොඩ්ඩක් හිතුවා. දැන් යම් කිසි කෙනෙක් මාර්ගයක් වඩනකොට මේ මාර්ගයේ වඩන අයට ඒ මාර්ගේ ප්‍රමාද වෙන්න යම් යම් හේතු ටිකක් තියෙනවා. බොහෝ දිනක් සමහරට මුලදී හොඳට වඩාගෙන ඉනවා. හොඳට මාර්ගේ වඩාගෙන ගිහිල්ලා යම් යම් හේතු නිසා මේ බාධක වෙන හේතු ටිකක් නිසා සමහරට ඒගොල්ලෝ මාර්ගේ මගදී නතර වෙනවා, නැත්තම් ප්‍රමාද වීමක් සිදු වෙනවා. අපි බලමු මෙන්න මේ අපි තුල හිතේ ඇති වෙනවා මානය. දැන් මානයක් කියලා කියන්නේ ලොකු නිකන් මදය කියලා කියන්නේ මත් වෙන ස්වභාවයක් තියෙන සමහර දේවල් වලට. සමහර කරුණන් ගිහි අයට බොහොම සිදුවෙන දේවල්. සමහර දේවල් මේ පැවිදි මෙහෙණින් අහසට හාමුදුරන්ටත් මෙන්න මේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඉතින් ඒක සමහරලාට පැහැදිලිව පේන අවස්ථාවක් තියෙනවා. ඉතින් සමහරටක තමන්ට මේක ඒ අවස්ථාවවලදී සිහියට එනවා ටිකක් අඩුයි. බොහොම අර අපි කියන්නේ දුක්ඛ සත්‍ය කියනකොට දුක්ඛ සත්‍ය කියලා මේ භාවනා කරන්න ඇවිල්ලා මේ දුක ගැන කතා කරගෙන ඉන්නකොට සමහරටක ලොකු දෙයක් වෙලා තමන්ට නොලිබිච්ච දෙයක් සාමාන්‍ය එහෙම වෙනවනේ. භාවනාවට ඇවිල්ලා මේ හොඳට භාවනා වඩාගෙන ඉන්නකොට සමහරට ඒ භාවනාවට ආවි රස්සාවක් නැති කාලේ රස්සාව නැහැ. ඉතින් ප්‍රශ්න එනවා, සල්ලි නැහැ. එහෙම වෙනකොට එයාට ඒක නිසා භාවනා කරන්න කියලා ඇස්ති වෙනවා. කොහොම ටිකක් මේක වඩාගෙන ඉන්නකොට මෙයාට හොඳට ලොකු රස්සාවක් එහෙම හම්බ වෙනවා. ආපුවර නොලැබිච්ච දේ. එතකොට මෙයාට මොකද වෙන්නේ? භාවනාව අතහැරලා දැන් ප්‍රශ්න ඉවරයි කියලා එයා එතනින් ඒකෙන් මිදිලා අන්තිමට අර කල්ලාගෙන යන්න බලනවා. අන්න ඒ වගේ සමහර අවස්ථාවලදී අපිට මේක අත්හැරෙන මග හැරෙන ස්වභාවයක් තියෙනවා. මම යන්න ගියේ වෙන දිහාට. හැබැයි දැන් මේ මගදී හම්බෙච්චි දැන් අර අපි කොහේ හරි නගරකට යන්න යනවා. මගදී හම්බෙච්චි පොඩි පොඩි මොකද පාක් එකක් මොනවද ඒකට කියන්නේ? නිකන් විවේක ගන්න ස්ථාන. ඉතින් ඒකේ සිරින් අරඹනාරඹ ඉන්නවා. මට දැන් අර යන්න යන තැනත් අමතක වෙනවා වගේ. අන්න ඒ විදිහට මේ මාර්ගේ ප්‍රමාද වෙන දේවල් තියෙනවා. කිහිප පැවිදි දෙපිරිසටම මේක සිදුවෙන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් ටිකක් අපි බලමු. මෙතන 27ක් විස්තර කරලා තියෙනවා. එතකොට තමන්ට මෙන්න මේ ටික තමමුන් බලන්න. බොහෝ විට තමන්ටත් මෙන්න මේ වගේ එකක් දෙකක් හරි තියෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට තියෙන්න පුළුවන් එකක් දෙකක් නේ. සමහරට ගොඩක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඒක නිසා මේක පොඩ්ඩක් තමමුතු විමසලා බලන එක හොඳයි කියලා හිතෙනවා. එතකොට තමන්ට අඩුම ගානේ මේකකට අහුවෙලා යනකොට ටිකක් දුර ගියාම හරි මෙහෙම මේකද මට මේ දැන් වෙලා තියෙන්නේ කියලා හරි මේ සිහියට නැගේ. සමහර අය භාවනා කරගෙන ගිහිල්ලා මෙන්දිත් කියනවා සමහර අය මිච්චර මං හොඳට භාවනා කරා මොකක් වෙලාද දන්නේ මට දැන් කිසිම දෙයක් වැඩෙන්නෙත් නෑ, මේ සමාධියෙන්නෙත් නෑ මට දැන් මේ මෙහෙම මෙහෙම කියලා විස්තර කරනවා. එතකොට තමන්ටම මේක පරික්ෂා කරගන්නත් පුළුවන්. මේ ටික කරුණු ටික මතක තියාගෙන බලන්න. මගේ මෙන්න මෙහෙම එකක්වත් මගේ තියෙනවද කියලා බලන්න මාර්ගේ වැඩෙන්නේ නැති වගේ වෙනකොට. හොඳයි, පළවෙනි එක තියෙනවා ජාති මදය කියලා. ජාති මදය කියලා කියන්නේ මොකද්ද? ජාතිය පිළිබඳ සමහරවිට අපි කියන අපි සිංහල කට්ටියනේ. අපි සිංහල ජාතිය අනිත් අය වගේනේ. අපි සිංහල. ඊළඟට හිතන්න පුළුවන් අපි ඕස්ට්‍රේලියන්. දැන් මෙහි සිටිසන් හැම වෙරගෙන දැන් අපි ඕස්ට්‍රේලියන්. ලංකාවේ නෙවෙයි. ඊළඟට තව හිතන්න පුළුවන් අපි ඇමරිකන්. ওই විදිහට ජාතිය ගැන ආඩම්බරයක් ඇති කර ගන්න පුළුවන්. ওই විදිහට තමන් එක එක්කෙනා තමන් ඉන්නේ ජාතිය ලොකු ජාතියක කෙනෙක් මම කියලා ජාති මදයක් ඇති කර ගන්නවා. මිනිසුන්ට තියෙන එක නේද? අපි මේ කට්ටිය කියලා සමහර වෙලාවට එහෙම මදයක් ඇති වෙනවා. ඊළඟට ගොත්ත මදේ. ගොත්ත මදේ කියලා කියන්නේ ගෝත්‍රය පිළිබඳව. ඔය ලංකාවේ නම් ගොඩක් අයට තියෙනවානේ කුලය ගැන. මම මේ කුලේ මන් මෙන්න මෙහෙම પરම්පරාවකින් ආවේ කියලා අන්න එහෙම මදයක් ඇති වෙනවා. ඊළඟට සමහර අය කියනවා මම උඩරට, අපි පහතරට, අපි දකුණේ කියලා. ඔය විදිහට මේ තමන්ගේ වංශය පිළිබඳව කියනවනේ නේද? වංශක බල ගන්නවා කියලා. මේක චුට්ටක් විස්තර කරන්න. එක අවස්ථාවකදී මේ කතාව වංශක බල ගන්න එක මේ ගොඩක් උසස් කියලා හිතාගෙන ඉන්න වංශක කෙනෙක් එයාගේ ගෑනු දරුවෙක් හිටියා. ඉතින් එයා මොකද කරේ, මේ ඒ වංශයට ගැළපෙන පිරිමි ළමයෙක් හොයනකොට ඉතින් හම්බෙලා තියෙන ගොඩාක්ම දුප්පත්, ඉතින් මොකක්වත් කරගන්න බැරි ළමයෙක් තමයි. ඊට පස්සේ මොකද කරේ, මේ වංශයට වංශේ හැරිනේ. ඒක නිසා මෙන්න මේ දෙමාපියන් මොකද කරේ, අර එයාගේ වංශයට හරියන්නේ උසස් වංශේ පිරිමි ළමයට මේ ගෑනු ළමයා කසාද බැඳලා දීලා තියෙනවා. එතකොට දැන් දෙමාපිය වෙනවා මේ දුව බලන්න. දුව බලන්න එනකොට දුවගේ කැමැත්තට නෙමෙයි ඉතින් ගිහිල්ලා තියෙන්නේ මේ මේ දෙමාපියෝගේ වංශයට ගැලපෙන්නේ. ඊට පස්සේ දුව බලන්න එනකොට දුව මොකද කරන්නේ, දැන් මේගොල්ලන්ට කණ්ඩ බොණ්ඩ දෙන්න දෙයක් මොකක්වත් නැහැ. මොකද ආර්යාගේ වංශය විතරයි, එයාට මොකුත් නැහැ, මොකුත් වැඩකුත් බෑ. ඊට පස්සේ මේ වාජනයක් තියාගෙන, ලිපේ තියාගෙන මේ හැන්දකින් කබල් ගානවා, නැත්තම් හැන්දින් බදිනවා වගේ කරනවා. ඊට පස්සේ මේ අම්මයි තාත්තයි ඇවිල්ලා අහනවා, මොනවද පුතේ මේ කබල් ගන්න, නැත්නම් මේ හැන්දේ මේ මොනවද මේ බදින්නේ කියලා. මම මේ වංශේ කබල් ගන්නවා කියලා. මොකද මුකුත් නෑ හිස්. එතකොට අම්මලාට තේරෙනවා ඉතින් මොකද්ද කියලා. මේ වගේ ගොත්තමදී තමාගේ ගෝත්‍රය පිළිබඳව, වංශය පිළිබඳව, පරම්පරාව පිළිබඳව මන්දේයෙන් ඉන්න මගේ අරගොල්ල මෙහෙම, ඒක විතරක් නෙවෙයි, කුලේ ගෝත්‍රය විතරක් නෙවෙයි, මගේ ආර්යා මෙහිමයි, මෙයා මෙහිමයි, මගේ මෙයා මෙහිමයි, ඔය විදිහට නොයෙක් විදිහකට ගොඩක් අයට එක එක ආකාරයට ඇති වෙනවා. ඉතින් බලන්න තමන්ටත් තියෙනවද කියලා. ඊළඟට අනිත් එක ආරෝග්‍ය මදේ. ආරෝග්‍ය මදේ කියලා කියන තමන්ගේ නිරෝගීකම ගැන මදයක් ඇති වෙනවා. තමන් නිරෝගී කියලා ආඩම්බරයක් මදේ, මත් වෙලා ඉන්න මදේ කියන ඇත්තට මත් වෙනවා. ඒකේ මත් වෙලා ඉන්න නිකන්. එතකොට මම හරි අමුතු මිනිස්සෙක් අරගෙන, අනිත් අය වගේ නේ මම, වෙනස්ම කෙනෙක් කියලා ඔන්න විදිහට මට නිරෝගිකම තියනවා කියලා. අනිත් අය එන්න ලෙඩ වෙනවා, මට ලෙඩ හැදෙන්නේ, මම මෙහෙම මෙමයි කියලා අන්න යා මදයක් ඇති කරගන්න තමන්ගේ නිරෝගිකම ගැන. එහෙම තියනවා සමහර අය කියනවා නේද එහෙම. එතකොට යොබ්බන මදේ, යොබ්බන මදේ කියලා කියන්නේ තරුණකම ගැන. තරුණ කට්ටියට අන්න එහෙම එකක් තියෙනවා, හැමෝටම නෙවෙයි. සමහර තරුණ අය හිතනවා මේ තරුණකම මට හැමදාම තියෙයි කියලා. එතකොට මෙන්න මේ යොබ්බන මදේ කියලා කියන්නේ තරුණකම ගැන එයාට ආඩම්බරයක් ඇති වෙනවා. කියන්නේ ඒක තරුණකමින් එයා මත් වෙලා, එතකොට එයාට මේ මොනවත් තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ ලෝකෙ ගැන. එයාගේ තරුණකම කියන එක එයා ලොකු දෙයක් කියලා හිතන, එයා වයසට යන බව එයාට මතක් වෙන්නේ නැහැ. එතකොට ඊළඟ එක තමයි ජීවිත මදේ කියලා කියන. ජීවිත මදේ කියලා කියන්නේ ආයුෂේ තමන්ට, මම මෙච්චර කාලේ මට මෙච්චර වයසක් මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් ආයි වයස ගැන බොහොම ආඩම්බරෙන් කියන, මට බලන්නකෝ මේ ගලක් වගේ මම මෙච්චර කාලයක් ඉන්නවා, මට එමුකුත් නැහැ, මෙච්චර ආයුෂයක් මට ලැබුණා කියලා ආයුෂය පිළිබඳ මදයක් ඇති වෙනවා කියලා කියනවා. එතකොට ඊළඟට ලාභ මදේ. ලාභ මදේ කියලා කියන්නේ තමන්ට ලැබෙන දේවල්, වාසි පිළිබඳ යම් යම් මිල මුදල් හරි ඒ වගේ ලැබෙන දේවල් පිළිබඳව මත්වීමක් තියෙන, ගොඩක් ලැබෙනකොට. ඊළඟට සක්කාර මදේ. සක්කාර මදේ කියලා කියන්නේ සත්කාර, අනිත් අයගෙන් උදව් උපකාර ලැබෙනකොට අන්න ඒක පිළිබඳව මතයක් ඇති වෙනවා කියලා. මේක විශේෂයෙන්ම මං හිතන්නේ ගිහියටත් වඩා මේ පැවිදි පිරිසට, ස්වාමීන් වහන්සේලා මෙහින්නාසලට තියෙනවා ගොඩක් වෙලාවට සත්කාර වැඩි වෙනකොට, දායකයෝ බොහෝ හොඳට සලකනකොට, හැමදේම ලැබෙනකොට ඒගොල්ලන්ට මෙන්න මේකෙන් මත්වීමක් සිදු වෙන්න පුළුවන් තමන්ගේ මාර්ගය වඩන එකට වඩා. මෙන්න මේ සත්කාර කරන, සත්කාර ලැබෙනවා මට මෙච්චර මෙච්චර, මේගොල්ලෝ මෙන්න මේ ආකාරයට මාව බලා ගන්නවා කියලා මේ විදිහට තමන්ට මදයක් ඇති වෙන්න පුළුවන්. අනිත් අයට වගේ නේ, මට මෙච්චර මෙච්චර මේ දායකයෝ මෙන්න මේ ආකාරයට සත්කාර කරනවා කියලා මේක ඇති වෙන්න පුළුවන් සමහර. එතකොට ඒ උන්වහන්සේලාගේ මාර්ගයට බාධකයක් තමයි ඒකෙන් සිදු වෙන්නේ. එහෙම කියලා දායක පිරිස් මේ හාමුදුරන්ට සත්කාර මදේ ඇති කියලා සලකන්නේ නැති ඉන්න බා උන්වහන්සේලාට. උන්වහන්සේලා එකින් මේ ධර්මයට ගිහිල්ලා ඒගොල්ලෝ ජයගන්න හැකියාව ඇති. සත්කාර අවශ්‍ය, සත්කාර නම් කරන්න ඕනේ. කොච්චර සත්කාර තිබුණත් උන්වහන්සේලා ඒ සත්කාර මදේ ඇති කරගන්න නැතුව උන්වහන්සේලා මේ මාර්ග වඩා ගන්න ප්‍රඥාව තියෙන්න ඕනේ. මේ ඒක උන්වහන්සේලාගේ ප්‍රශ්නය. එතකොට ගරුකාර මදේ. ගරුකාර මදේ කියලා කියන්නේ ගෞරව කරනකොට. ඒක ගොඩක් රට හැමෝම ගරු කරනකොට උන්වහන්සේලාට නිකන් මම හරිම අමුතු කෙනෙක් කියලා වගේ, ඒ කියන්නේ මෙච්චර ගෞරවයක් මට ලැබෙනවා කියලා ඒ විදිහට මදයක් ඇති වෙන්න පුළුවන්. බොහෝ විට සමාජයක නායක පදවි ලැබෙනකොට ඒ වගේ සමහරටක ගොඩක් කලාට මේවා මේ පැවිදි උන්වහන්සේලාට ටිකක් වැඩි වගේ මට පේන්නේ සමහර ඒවා ගිය අයට තියෙනවා. නමුත් පැවිදි අයට තින් ටිකක් කල්පනාවෙන් ඉන්නන මේවා එනකොට මම මේකට අහු වෙන්න පුළුවන් වැඩි කට්ටිය ගරු කරනකොට දැන් අහු වෙයිද දන්නේ නැහැ මං කියලා ටිකක් පරිස්සමෙන් ඉන්න එක තමයි මං හිතන්නේ බොහොම හොඳ. ඉතින් අර සීහියෙන් පොඩ්ඩක් තියෙන තිබ්බොත් මිසක් නැත්නම් ඉතින් ඇත්තටම අහු වෙනවා තමයි. මොකද මේ සාමාන්‍යයෙන් හම්බෙනවනේ ගෞරවයෙන් ලැබෙනවනේ. එතකොට සමහරක ධර්ම දේශනා කරනකොට භාවනා කියලා දෙනකොට ඒ වගේ ඉතින් මිනිස්සු වැඩිපුර ගරු කරනවා සත්කාර කරනවා. එතකොට සමහරක තමන්ට මේ තමන්ගේ මාර්ගය අමතක වෙන්න බව ඉඳ තියෙනවා. මාර්ග වඩා ගන්න නැතුව ඒවට කැමැත්තෙන් ඒවා වැඩිපුර ලබන විදිහට තව තව මේ පිරිස රැස් කරගන්න තවත් ප්‍රශංසා ලබන්න ගෞරවය ලැබෙන විදිහට ක්‍රියා කරන්න ඒ වගේ දේවල් වලට වැඩිපුර යොමු වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට පුරක්කාරමදී කියලා කියන පුරක්කාරමදී කියලා කියන්නේ තමන්ට පළවෙනි තැන දෙනවා කියන එක. ඒ කියන්නේ සමහරටක තමන් වැඩ කරන තැන තමන්ට මොකක් හරි ප්‍රමෝෂන් එකක් හම්බෙලා හරි දැන් එයා පළවෙනියා වෙලා වගේ මුල් තැනට ඇවිල්ලා වගේ. දැන් එතකොට මේකත් ඇත්තරම පැවිදි උන්වහන්සේලටත් තියෙනවා මේ පැවිදි උන්වහන්සේලාගේ වණන් මේ ගිහි අයට වැඩකුත් නැතුව ඇති. නමුත් ඒකත් නිකන් ඉතින් මතක් කරගෙන යන්නම්. මොකද මේ සමහර ගොඩක් ඒවා මේ පැවිදියට අදාළයි කියලා හිතෙන නිසා චුට්ටක් ඒක විස්තර කරගෙන යන්නම්. සමහරටක ස්වාමීන් වහන්සේලා මෙහින් වහන්සේලා වැඩි හිටි ස්වභාවය කියන්නේ වැඩි හිටි පිළිවෙලනේ ගරු කරන්නේ. එතකොට උන්වහන්සේ ලොකු පිරිසකට පළවෙනියා වුණාම ගොඩාක් ගෝලයන්ගේ මූලිකයා වුණාම ඊළඟට පැවිදි කෙනෙක් ඉහළට ගියපුවාම ඊළඟට නායක පදවි ලැබුණාම විහාරස්ථානාධිපති වගේ නොඑක් දේවල් ලැබුණාම පළවෙනියා වුණාට පස්සේ යන යන තැන පළවෙනියා වෙනවා. ඉතින් උන්වහන්සේ ඒ වගේ වෙනකොට උන්වහන්සේලාට මේ මදයක් ඇති වෙන්න පුළුවන් ප්‍රඥාවන්ත නොවුනොත්. ඒ විතරක් නෙවෙයි ගිහියට උනත් යම් කිසි දෙයකට ගියපුවාම එයාට අර හැමෝම එයාට නිකන් පළවෙනි තැන දෙනවා ඔයා තමයි මේ වැඩි දන්නේ වැඩක් කරන්න ගියා කියලා හිතන්නකෝ. වෙනමකුත් ඕනේ නැහැ. සමහරටක සමහර කාන්තාව හරි දක්ෂයි උයන්නේ. එතකොට කොහේ හරි කෑම උයන තැනකට ගියපුවාම ඔයා දන්නා හොඳට උයන්ද ඔයා එහෙනම් මේක කරන්න කියලා එයාට පළවෙනි තැන දෙනකොට තමයි එයාට ඇති වෙන්න පුළුවන් මම දක්ෂයි මම තමයි පළවෙනියා මම තමයි මේකට දක්ෂ උයන එක නෙමෙයි වෙන දේවල් වලට උනත් පිරිමි කෙනෙක් උනත් එහෙම තමයි. මොකක් හරි වැඩකට දක්ෂ වුණාම දැන් කම්පියුටර් කියලා හිතමුකෝ බොහෝ දැන් ආයතන එකක් තියෙනවනේ. එතකොට එයා ගොඩක් දක්ෂයි මේ එයාට හැම එකම හොඳට මේ ප්‍රශ්නයක් ආපුවම විසඳන්න පුළුවන් වුණාම හැම කෙනාම එයාගේ උදව් ඉල්ලනකොට එයා පළවෙනියා වුණාම එයාට හිතනවා මම තමයි මේ කාර්යාලයේ ඉන්න ඔටෝම වඩා උසස්ම කෙනා කියලා මම පළවෙනියා කියන මුල් තැන ලැබෙනකොට පුරක්කාරමදී කියන එක ඇති වෙන්න පුළුවන්. ඊළඟට පරිවාරමදී පිරිස ගොඩක් ඉන්නවා කියලා තමන්ට බොහෝ පිරිසක් ඉන්නවා. තමන්ට විශේෂයෙන් මම ඒක කිව්වේ මේ ගොඩක් මේ හැමදෙන්නට මේ ඉන්න අතරට ගොඩක් බලපානවා කියලා. දායකයෝ වැඩි වෙනකොට මට ලොකු දායකයෝ පිරිසක් ඉන්නවා කියලා ඔන්න ඇති වෙන්න පුළුවන් පුරක්කාරමදී කියන එක. ගොඩ ගිහියට පුළුවන් තමන්ගේ මේ අපිට මේ තරම් ඉන්නවා ඥාති මෙහෙම ඉන්නවා මේ අය මෙහෙම ඉන්නවා කියලා ඒගොල්ලන්ටත් ලොකු පිරිසක් ඉන්නකොට සමහරවිට මම හිතන්නේ ඡන්ද ඉල්ලන අයටත් ඇති මේක නේද මට ලොකු පිරිසක් ඉන්නවා මෙච්චර කට්ටිය ඉන්නවා කියලා එයාලට මදයක් ඇති ඉන්න පුළුවන් පුරක්කාර මදේ කියන එක. හැබැයි ඉතින් බොහෝ විට ඉතින් ඒ පිරිස නම් ඉතින් මාර්ගේ වඩ වඩා ඉන්න කට්ටියක් නෙවෙන නිසා වඩන අයත් ඇති නව ගොඩක් වෙලාට මේ මාර්ග වඩන අයට තමයි මේව ගොඩක් බාධා වෙන්නේ. අනිත් අය ඉතින් ඕවා එච්චර මේ ගණන් ගන්නෑ. ඉතින් හැබැයි ඒගොල්ලොත් මේ ලෞකික ජීවිතය තුළ මේ මදේ ඇති වුණු පිරිහීමක් තියෙනවා. ලෝකෝත්තර ජීවිතය විතරක් නෙවෙයි ලෞකික ජීවිතෙත් පිරිහෙනවා මේ විදිහට මාදයක් ඇති කරගත්තොත් මේ මොකක් හෝ පිළිබඳව. ඊළඟට ඒගොල්ලෝ සිල් රකින්න හිම අවශ්‍යතාවයක් නැති වෙනවා. මොකද්ද අපි කියෝ යොබ්බන මදේ කියන එක තරුණ මදේ එහෙම ආවම එහෙමවත් නැහැ ගොඩක් හැමෝම නෙවෙයි. එහෙම ඇති වෙච්ච අය ඒගොල්ලොට මේ සීල් ප්‍රශ්නයකුත් නැහැ. මොකද මෙයාලා මේ හැමදාම මේ තරුණකම තමන්ගේ ශක්තිය තියේ කියලා අනිත් අය පහත් කර ස්වභාව ඒ වගේ ඉතින් ඇති වෙන්න පුළුවන්. එතකොට අපි කතා කරේ පරිවාර මදේ. ඊළඟ එක තමයි භෝග මදේ. භෝග මදේ කියලා කියන්නේ තමන්ට බොහෝ දේවල් ලැබෙනවා. මේ අපි හිතුවත් එහෙම වී අනම්මනම් තමන්ගේ කරන ගුවිතැන් කරන දේවල් වලින් ලාභ, ඊළඟට වෙලෙහෙල දාන කරන්නේ වගේ බොහොම ලැබෙනවා, ඊළඟට යාන වාහන ගෙවල් දොරවල් ඔය වගේ ඉඩකඩම් ආදී දේවල් ලැබෙනකොට ඔන්න භෝගමදය ඇති වෙනවා. මට මෙච්චර තියෙනවා, මේ මේ වගේ තියෙනවා, අනිත් අයට වගේ නේ මට මෙච්චරක් තියෙනවා කියලා යාට භෝගමදය කියන එක ඇති වෙන්න පුළුවන්. ඊළඟට වන්නමදය කියලා කියනවා. වන්නමදය කියලා කියන්නේ තමන්ට ලස්සන රූපයක් ලැබිලා තියෙනවා කියලා. ඉතින් ඒක නම් ගොඩක් ගෑනු ළමයිට තියෙන ප්‍රශ්නයක්. ඒක ගෑනු ළමයිට ඉතින් සමහර විට ටික වයස ගියත් ඉතින් ওই ටූපි ලස්සනයි කිකේ ඉතින් ක්‍රීම් එක ගා ඒ වගේ ඉතින් එහෙම මදේකුත් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් කාන්තාවන්ට පිරිමියන්ටත් ටිකක් තියෙනවා ඇති විශේෂයෙන්ම. ඊළඟට ඒ විතරක් නෙවෙයි, මේ වර්ණය කිව්වහම මේ ශරීර වර්ණය පමණක් නෙවෙයි, එයාට තියෙන දක්ෂතාවයි යම් යම් දක්ෂ තියෙනවනේ. සින්දු කියන්න දක්ෂ වෙන්න පුළුවන්, නටන්න දක්ෂ වෙන්න පුළුවන්, ක්‍රීඩා වලට දක්ෂ වෙන්න පුළුවන්, ඔය තියෙන එක එක තියෙනවනේ ක්‍රිකට් වලට මොන හරි යන්නේ ඒ වගේ. එතකොට මේ මේ මෙතනදී මේ මාර්ගේ වඩන අයට නම් ඒ ඒ පැත්තට වඩා මේ වන්නමදේ කියන එක ඇති වෙන්න පුළුවන්. එයාට සමහරටක මේ එයාගේ දක්ෂතාවයක් මොකක් හරි හිතමුකෝ ධර්මය අවබෝධ කරගන්න තියෙන දක්ෂතාවයක් හරි එක්කෝ ගොඩක් කියලා සමහරටක එයාට වාඩිල ඉන්න පුළුවන්, සමාධියේ ඉන්න පුළුවන්, සමහර අයට පළඟ බැඳ ගන්න වෙයි මට පුළුවන්. අන්න ඒ වගේ දෙකින් පව සමහරට මදයක් ඇති කරන්න පුළුවන්. මේ සිත කියන එක කොහෙන් හරි ඉතින් මේ කෙලෙස් පැත්තට දුවන්න තැනක් හොය හොය ඉන්නේ. එතකොට මේ ධර්ම මාර්ගය යනකොටත් එහෙම වෙන්න පුළුවන්. අනිත් අයට වඩා මට හොඳට තේරෙනවා, මේ ධර්ම කරුණු හොඳට තේරෙනවා, මට හොඳට මතක හිටිනවා. ඔය විදිහට ඒ තමන්ගේ දක්ෂතාවයක් මොකක් හරි දෙයක් හිතාගෙන එයාට මදයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට සුත මදේ කියලා කියනවා. සුත මදේ කියලා කියන්නේ බොහෝ ඇසූ පිරූතෙන් තියනවා කියලා කියන්නේ, කියන්නේ අහලා තියෙනවා ගොඩක් ධර්ම කරුණු. එයාට අහලා දැනගෙන තියෙනවා, අහලා කියවල අහලා විතරක්. සුත කියනකොට ඇත්තටම අහලා කියන එක තියෙන. විශේෂයෙන්ම ඉතින් ඉස්සර පොත්පත් කියවනකොට වඩා ධර්ම පොත්පත් දීලා තිබුණේ නැහැ දැන් වගේ. ඒකට ඉස්සර අහලා තමයි ගොඩක් දේවල් අවබෝධ කරගත්තේ. එතකොට බොහෝ දේවල් අහලා තියෙනවා කියන එකට අන්නේ විදිහට මදයක් ඇති වෙනවා. මම බොහෝ දේවල් දන්නවා අහලා තියෙනවා කියලා. ඊළඟට පටිභාන මදේ කියලා කියනවා. පටිභාන මදේ කියලා කියන්නේ එයාට අවස්ථානුකූලව ධර්ම දේශනා කරන්න, නැත්නම් ඒ අවස්ථාවට ගැළපෙන විදිහට එතනට ඉතාම සුදුසු විදිහට කටයුතු කරන්න හැකියාව තියෙනවා කියලා. අන්නේ ඒක ගැනත් එයාට මේ තැනට සුදුසු විදිහට කරන්න පුළුවන් කියලා කියන්නේ, තැනට සුදුසු නොවන තියනවා කියලා වගේ. අන්න ඒ විදිහට ධර්ම දේශනා කරන උන්වහන්සේලාටත් ඒක ගොඩක් තියෙනවා. මේ කියන උන්වහන්සේලා එතනට ගැළපෙන ආකාරයට ධර්ම දේශනා කරනවා කියලා. සමහරටක ඔය කාලීන බණ කියනවා කියලා කියන ඒවා මම නිකන් උදාහරණයක් විදිහට දේශනා කරන්නේ. නමුත් ඒ වගේ යම් යම් විදිහවල් වලට ඒ හැකියාවන් පිළිබඳව ඒගොල්ලන්ට මදයක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ගිහියටත් එහෙම තමයි. ඊළඟට රත්ඤ්ඤු මදය කියලා කියනවා. ඒ කියන්නේ ඉතිහාසය දන්නවා කියලා. සමහර අය මේ සමහර දේවල් වල හරි ගොඩක් ලාට වයස්ගත අය ඕක මෙහෙම පටන් ගත්තේ මේ කාලේ ඉඳලා මම මේ දන්නවා කියලා වල අතීතයේ පිළිබඳව ඉතිහාසයේ නොඑක් දේවල් පිළිබඳව විස්තර කරනකොට කතා කරනකොට ඒක ගැන බොහොම තමන් ඉතිහාසයේ බොහෝ දේවල් දන්නවා කියලා ඒ ගැන මදයක් ඇති වෙනවා. ඊළඟට මේක නම් ස්වාමීන් වහන්සේලාට මේ ඉන්නාසලට වැච්ච වෙන එක. ඊළඟ මදේ තමයි පින්ඩපාතික මදේ කියන එක. එතකොට මේ පින්ඩපාතේ වඩින උන්වහන්සේලාට ඇති වෙනවා පොඩි මේ මදයක්. හැමෝටම නෙවෙයි, අනිත් උන්වහන්සේලා වගේ නෙවෙයි අපි පින්ඩපාතේ වඩිනවා. අපි පින්ඩපාතෙන් ඉන්න උන්වහන්සේලානේ, අනිත් අය එහෙම නෙවෙයිනේ දාන කියන එක වළඳලා ඉන්නේ කියලා. මෙන්න මේක පිළිබඳ මේ බලන්න මේ හිතේ ස්වභාවය, මේ ධර්ම මාර්ගේ වඩාගෙන මේ මෙච්චර කරගෙන ගිහිල්ලා අවසානයේ මේ තමන් වඩන ක්‍රමය ගැන පවා තමන්ට ඇති වෙනවනේ මේ හිත. හිත කියන එක හරිම පුදුමයි කියලා හිතෙනවා මං හිතන්නේ බලන්න මේක අහනකොට නේද. මේ පින්ඩපාතේ වඩින එක ගැන තමන් පිළිබඳ අපි පින්ඩපාතේ වඩින එක කියලා හිත ආඩම්බරෙන් කියන්න හිතෙන. එතකොට අනිත් අය අනේ මේ පින්ඩපාතෙන් ජීවත් වෙන උන්වහන්සේලා කියලා ඒගොල්ලන්ට ගැන විශේෂ ගෞරවයක් උදැක් වෙනවා. ඒ ගැන තමන් ඉතින් සතුටුකුත් වෙනවා මේක කියාගන්න. අනිත් අය දැනගන්නවා නම් හොඳයි මම මෙහෙමයි කියලා කියලා වගේ මේ හිතේ ඇති වෙන ස්වභාවයට කියනවා පින්ඩ පාතික මදේ කියලා. එතකොට ඒක මේ ස්වාමීන් වහන්සේට හින්න ආශිර්වාද තියෙන එක හැදෙන්න පුළුවන් ලෙඩ. ඊළඟට අනවඤ්ඤාන මතේ අනවඤ්ඤාත මදේ කියලා කියන. ඒ කියන්නේ මට කවුරුත් නින්දා කරන්නේ මට කවුරුත් බනින්නේ හැමෝගෙන් ප්‍රසංසා විතරයි ලැබෙන්නේ කවුරුත් මට බනින්නේ නැහැ කියලා. අන්නේ විදිහට ඒක ගැන තහඩම්බරයක් ඇති වෙන්න පුළුවන්. කිසි කෙනෙක් මට දොස් කියන්නේ නැහැ කියලා. ඊළඟට ඉරියාපත මදේ කියලා කියන මේක ගොඩක් වෙලාවට මේ පැවිදි පිරිසට බලපාන බොහෝ විට සමහර අය හරියට උන්වහන්සේලාගේ මේ සංවරභාවේ ඉරියව් පැවැත්වීම පිළිබඳ බොහොම ප්‍රශංසා කරන වෙන්න පුළුවන්. උන්වහන්සේ හරීම ශාන්තයි ඇවිදින විදිහ කතා කරන විදිහ කියලා විදිහට ප්‍රශංසා කරනකොට අන්න ඒ වෙලාවේදී මේ ඉරියාපත මදය කියන එක ඇති වෙන්න පුළුවන්. ඊළඟ මදේ තමයි ඉද්දි මදේ. ඉද්දි මදේ කියලා කියන්නේ ඉර්ධි පිළිබඳව. තමන්ට ඉර්ධි ලැබිලා තියෙනවා නම් මට ඉර්ධි තියෙනවා, අනිත් අයට ඉර්ධි නෑ, අනිත් අයට මුකුත් කරන්න බෑ, මට තමයි මේ ඉර්ධි තියෙන්නේ කියලා ඉද්දි මදේ කියන එක ඇති වෙන්න පුළුවන්. ඊළඟට යස මදේ කියලා කියන. යස කියලා කියන්නේ තමන්ට යසස කීර්තිය හම්බ වෙනකොට අන්න ඒක පිළිබඳව තමන්ට මදයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට සීල මදේ. මේකත් බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේලාට පැවිදි පිරිසට ඇති වෙන එකක්. මම සිල්පද එකක්වත් කඩන්නේ මෙච්චර සිල්වත් මං කියලා එයා සීලේ අල්ලගෙන ඒ ගැන සතුටු වෙමි. ඒ මදෙන් මත් වෙලා මේ මාර්ගේ වඩන්න නැතුව සීලෙම හොඳට කරගෙන ඉන්න. එතකොට මිනිස්සුත් ඉතින් හරි සිල්වත් හාමුදුරු කියලා උන්වහන්සේට ගරු කරනවා, වදිනවා. එතකොට මේ ගෞරවයත් වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ මේ සීලේ මට මේ රැකගෙන මං ඉතාම සිල්වත් කියලා ඒ ගැන ආඩම්බර වෙවි. ඒකෙන් මදයටපත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. එකට කියනවා සීල මදේ කියලා. ඊළඟට ධ්‍යාන මදේ කියලා කියන්නේ නොයෙකුත් ධ්‍යාන ලබලා ඒ ධ්‍යාන පිළිබඳව අනිත් අයට වගේ නෙවෙයි මට ධ්‍යාන තියෙනවා කියලා මෙන්න මේ ධ්‍යාන වලින් ආඩම්බර වෙවි. ඒ මදයටපත් වෙලා මාර්ගය වඩා ගන්න යුතු ඉන්න එකට කියනවා ධ්‍යාන මදේ කියලා. ඊළඟට සිප්ප මදේ කියලා කියන ශිල්ප දන්නවා. එතකොට මේ ශිල්ප මද සිප්ප මදේ කියලා කියන්නේ තමන් බොහෝ ශිල්ප දන්නවා වෙන්න පුළුවන්. ඒක ගිහි අයටත් එහෙම වෙන්න පුළුවන්. මට කම්පියුටර් දන්නවා, ඊළඟට මම මේට භාෂාව ගොඩක් දන්නවා. ඔය වගේ නොයෙකුත් ශිල්ප ගැන, එයා දන්න ශිල්ප ගැන ඒක ගැන මදයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ කියන සිප්ප මදේ කියලා. ඊළඟට විනාඩියකට පොඩ්ඩක් නතර කරමු. මේ හරි එහෙමනම් අපි කතා කරේ සිප්ප මදේ කියලා. ශිල්ප පිළිබඳව තමන්ට ගොඩක් ශිල්ප පුළුවන් කියලා කියන්නේ නොයෙකුත් දක්ෂකම්. එයාට ගොඩක් දක්ෂකම් තියෙනවා නම් එක එක දේවල් කියන්නේ අපි කිව්වොත් එහෙම ගිහි පිරිසට එහෙම ඒගොල්ලන්ට මේ කම්පියුටර් පුළුවන් කියලා වෙන්න පුළුවන්, භාෂා ගොඩක් පුළුවන් මට අනිත් අයට වගේ නෙමෙයි කියලා. ඊළඟට යම් යම් ක්‍රියාවලට දක්ෂ වෙන්න පුළුවන්, මට හරියට කඩිසර වැඩ කරගන්න නොයෙක් මොන හරි ශිල්ප මහන්න පුළුවන් වගේ තියෙනවනේ මොන හරි. එතකොට අන්නේ විදිහට ශිල්පවලට තමන්ගේ දක්ෂකම් තියෙනවා කියලා ඒ ගැන මදයක් ඇති වෙන්න පුළුවන්. එතකොට පැවිදි පිරිසටත් ඒ වගේම ඇති වෙන්න පුළුවන් නොයෙක් ශිල්පවලට. කියන්නේ තමන්ට අභිධර්මයේ දන්නවා කියලා වෙන්න පුළුවන්. ඔය වගේ බොහෝ විට මේ ගිහිය පිරිසට උනත් තමන්ගේ ධර්මය හොඳට දන්නවා, කියවන්න පුළුවන්, පාලි පුළුවන්, ඔය වගේ ඒ තමන්ගේ දක්ෂතා මදයක් ඇති වෙන්න පුළුවන්. මේ ටික නම් ගොඩක් වෙලාවට මේ ගියට විතරක් තියෙන එක. බොහෝ වෙලාවට ඉතින් පැවිදියට නම් මේ මදේ ඇති වෙනවා කියලා හිතන්න හරි අමාරුයි. ආරෝහ මදේ කියලා කියන. ආරෝහ කියලා කියන්නේ උස ශරීරයක් තියෙන කියලා. තමන්ගේ ශරීරය හරි උසයි, අනිත් අයට වඩා උසයි, උස ශරීරයක් මට තියෙනවා කියලා මෙන්න මේ පිළිබඳවත් මදයක් ඇති වෙනවා කියන. ඊළඟට පරිණාහ. පරිණාහ කියලා කියන්නේ උසට ගැළපෙන මහතක් තියෙන බොහොම දේහධාරී කෙනෙක් කියලා කියන එක. කියන්නේ උස මහත. මහත කියන්නේ අර මිටි මහත වෙලා එහෙම නෙමෙයි, උසයි මහතයි දෙකම තියෙන බොහොම මේ දේහධාරී කියලා කියන්නේ අන්නේ වගේ මේ උසට ගැළපෙන මහතක් තියෙන මම බොහොම කඩවසම් කිය. මම හිතන් කඩවසම් කියන එක නේද කියන්නේ වචනේ. අන්න එහෙමයි කියලා තමන්ට ඒක පිළිබඳව මානයක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට සන්තාන මදේ කියලා කියන, සන්තාන මදේ කියලා කියන්නේ නොයෙකුත් සටහන් නැත්තම් නොයෙක් සලකුණු පිළිබඳ කොටස් පිළිබඳ මදයක් ඇති වෙනවා කියන. ඒ කියන්නේ සමහර කෙනෙක් ඉතින් මේ කායන් පස්සනාහින් වඩනයිට් නැහැ ඉතින් මේවා හිතෙයිද කියලා මම දන්නේ නැහැ. නම් ගොඩක් ලොට ඉතින් ගිහි අයට මේවත් ඉතින් සමහරට මදේ ඇති වෙන්න පුළුවන්. මගේ ඇහැ ලස්සනයි, මගේ නහය ලස්සනයි, මගේ ඔය ශරීරේ මොන මොන හරි කොටස්, මගේ කොණ්ඩෙ දිගයි කියලා, ඔය කොණ්ඩෙ රැලි කියලා, සමහරට ලාපයක් තියෙනවා කියලා, නොයෙක් දේවල් නිසා, මගේ මේ මේ කටහඬ ලස්සනයි, ඔය විදිහට ඉතින් මොකක් හරි يعني ශරීරයේ කොටසක් හරි අන්න ඒ වගේ සලකුණු පිළිබඳ, ශරීරයේ සලකුණු පිළිබඳව බොහෝ විට ශරීරයේ කොටස් වලට එන්න පුළුවන්. සමහරට මගේ නියමුතු ලස්සනයි, මගේ ඇඟිලි ලස්සනයි, ඔය විදිහට මොකක් හරි අනිත් අය කිව්වොත් එහෙම ඔයාගේ මේ කොටස මෙන්න මෙහෙම හරිම ලස්සනයි විනායකගේ නෙමෙයි කිව්වොත් ඉතින් අන්න ඒක පිළිබඳව මේ සන්තාන මදය කියන එක ඇති වෙන්න පුළුවන්. ඊළඟට පාරිපූර මදය කියලා කියනවා. පාරිපූර කියලා කියන්නේ පිරිපුන් ශරීරයක් තියෙන කියලා, තමන්ගේ ශරීරේ පිරිපුන් නැත්නම් සම්පූර්ණයි කියලා. මේ ඒක ගැනත් මදයක් ඇති වෙනවා කියලා. ඒතර ඔන්න ඕවා තමයි මද, තමන්ගේ ඇති වෙන මද කියලා කියන්නේ. එතකොට මෙන්න මේවා නිසා මේ විදිහ මදයක් ඇති වුණොත් මොකද අපිට වෙන්නේ? අපේ මාර්ගේ වඩා ගන්න බැරි වෙනවා. මාර්ගේ යන්නේ නැතුව අපිට මේක නතර වෙන ස්වභාවයක් තියෙනවා. මාර්ගේ වඩන කෙනෙකුටත් මාර්ගයේ යම් ප්‍රමාණයකට ප්‍රමාද වීමක් තියෙනවා. හොඳයි, එහෙනම් මම හිතන්නේ අපේ ධර්ම දේශනාවට තියෙන කාලය අවසන් වෙනවා. එහෙමනම් අපි 2022 මූල කොටසදී මේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අශෝක මහත්තයාගේ ඉල්ලීමකට තමයි මේ Zoom ධර්ම දේශනාව පටන් ගත්තේ. එතකොට ඒ පටන් ගන්නකොට මේ අපි කරන්න දිගට මෙච්චරම දිගට යයි කියලා හිතන්නේ නැතුව වගේ පටන් ගත්තා. නමුත් අපිට ඒක දිගට දිගටම ගියා. අවුරුද්දක්ම වගේ, ඉතින් බොහෝ අවුරුද්දක්ම නෑ, ඊට ටික කාලයක් අඩුවෙන් අපි දිගටම කරගෙන ගියා. ඉතින් බොහෝ වෙලාවට වැඩසටහන් තියෙද්දිත් දැන් අදත් ඇත්තනම භාවනා වැඩසටහනක් කරලා අවසානේ තමයි මේ ධර්ම දේශනාව කරන්නේ අද අවසානෙක නිසා. එතකොට ලංකාවේදීත් සමහරවිට සිඩ්නි වලදීත් වැඩසටහන කරලා දවසම කරලත් මේ දේශනාව නොකඩවා වික්ෂුණාසි ඉතින් කරගෙන යන්න උත්සාහ කළා. ඉතින් මම හිතනවා අපි දැන් සතිපට්ඨාන සූත්‍රයේ අරමුණු කරගෙන මේ දේශනා මාලාව පවත්වාගෙන ඇවිල්ලා අවසානයේ ඒකේ ඒ සියලු කොටස් ටික යම් ප්‍රමාණයකට අවසාන කොටස හැරණිත් ටික නම් මේ ධම්මානුපස්සනාවේ කොටස් ටික ඔක්කොම කරා මේ චතුරාර්ය සත්‍ය කොටස අපි ටිකක් ඉක්මනට කරා. මොකද ඒක ගොඩාක් විස්තර කරන්න ඕන කොටසක් නිසා. හැබැයි මේකේ ගොඩක් කොටස් අපි මේ අනුපස්සනාවලදී විස්තර කරලා තියෙන දේවල්. එතකොට අපි මේ එහෙමනොත් අපි මේ දේශනා මාලාව අද දිනේදී අවසන් කරනවා. ලබන අවුරුද්දේදී අපි බලමු අනිත් අයගේ ඉල්ලීමක් තියෙනවා නම් අපි අලුතින්ම පටන්ගෙන ඒ පාත්‍රකවස් එක්ක සූත්‍ර දේශනා හරි ඒ වගේ අපි බලමු මොකද්ද අවශ්‍යතාවය කියන එක. එතකොට එහෙමනම් ඒ වගේම අනිත් එක තමයි දැන් මේ ලබන සතියේ ඉඳලා අපි මේ දේශනා මාලාව සිදු කරන්නේ නැහැ. ලබන අවුරුද්දේ ඒක අපි පටන් ගන්නකොට මේ මේ කණ්ඩායමට මම හිතන අශෝක මහත්තයා නැවතත් දැනුම් දීමක් කරයි. එකක් ලංකාවට වඩිනවා අපි වැඩම කරලා පෙබරවාරි වෙනකම් මාසයක් විතර ඉඳලා තමයි ආපහු වඩින්නේ. ඒ කාලය තුලදී මේ දුරකථනවත් කිසිවක් පාවිච්චි කරන්නේ නැහැ ඒ ඉන්න ස්ථාන අනුව. ඒක නිසා මේ සූම් දාන්න නිසා කරන්න කිසිම ක්‍රමයකුත් නැහැ. මං හිතන එක නිසා අඩුම ගන්න පෙබරවාරි වලින් පස්සේ වගේ තමයි අපට ආයි ධර්ම දේශනා කරනවා නම් කරන්න වෙන්නේ. හොඳයි, මං හිතන්නේ එහෙනම් හැමෝටම අවස්ථාව තියෙනවා මොනහර ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හොඳයි. එහෙනම් හැමෝටම මයික් ඕන් කරගන්න අවස්ථාව ලැබලා දීලා ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න අවස්ථාව ලැබලා දෙන්න කියලා මේ සංවිධානය කරන මහත්මයාගෙන් ඉල්ලලා සිටිනවා.
එහෙමයි භික්ෂුනිවාස. තිරුවන් සරණයි මේනින් වහන්ස.
ඔව් තිරුවන් සරණයි.
මේ අර මාන ගැන නැත්නම් මා මේ මදයන් ගැන මේ කියන්නේ දැන් ඔබ මෙහිනි මාංශ සඳහන් කරා වැඩිකොටම ඔබ පැවිදි පැවිද්දන්ට වෙනවා කියලා අනිත්‍යගලන්ටත් වෙනවා තමයි නමුත් ඉතින් මම හිතන්නේ පැවිදි ඒගොල්ලන් ගුවන් දුරට සතියෙන් කාලය ගත කරනවා නම් එවැනි සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒව සිතුවිලිනේ ඔක්කොම
නෑ සතියෙන් ඉන්නවනම් මේ කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. හැබැයි සමහරලාට වෙලා තියෙන්නේ මේ දැන් ඔය මොනවාද මේ සක්කාර මදේ කියන එක එහෙම වැඩිපුර එනකොට ඉතින් අමතක වෙලා යන අවස්ථා තියෙනවා සමහර උන්වහන්සේලාට හැමෝටම නෙවෙයි මේ මාර්ග වඩන උන්වහන්සේලා ඒව කරදරයක් කියලා දැනගෙන ප්‍රතික්ෂේප කරන උන්වහන්සේ සත්කාර බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේලාට සත්කාර වල අවශ්‍යතාවයකුත් නැහැ. ලාභ වල ගරු කරනකොට එහෙම ඒ වගේ අවශ්‍යතාවයකුත් නැහැ. ඇත්තටම කියනවනේ මාර්ග වඩන අයට නම්. නමුත් බොහෝ විට මේ සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ ඉන්න උන්වහන්සේලාට සමාජයක අපිට දකින්න උනත් ලැබෙන අවස්ථා තියෙන හොඳට මාර්ග වඩාගෙන යන උන්වහන්සේලා ධර්ම දේශනා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ බොහෝ ප්‍රසිද්ධිය ලැබෙනවා. මිනිස්සු අසාමාන්‍ය විදිහට උන්වහන්සේලාට ගරු කරන්න යනකොට උන්වහන්සේලාට මේ වඩාගෙන යන මාර්ගයත් අමතක වෙලා සමාජයක ගරු ප්‍රසිද්ධියයි මිනිස්සුන්ගෙන් ලැබෙන ගරු සත්කාරයි ගැන ගිහිල්ලා උන්වහන්සේලාගේ මාර්ගේ වඩන එකත් ප්‍රමාද වෙන අවස්ථා සමහරට තියෙනවා නේ නිවේ ශාසනය තුලත්. ඉතින් මේකට සිහිය ඉතින් බොහොම තියෙන්න
ඕනේ. ඒ කියන්නේ මම යන හැඟීම තමන්ට තියෙනවා නම් දැන් කියන්නේ අනාගාමි වෙලත් මම යන හැඟීම තියෙනවනේ.
තියෙනවා.
ආත්ම දෘෂ්ටි ඇරියට
ඔව් තියෙනවා.
මම යන හැඟීම ඉදිරියට.
මම යන හැඟීම තියෙනවා. මම යන හැඟීම තියෙනවා උන්වහන්සේලාටත්. එතකොට මට බැන්න කියන එක එනවා. ආත්මේ නැති වුණාට මට බැන්න මටයි මේ ප්‍රශංසා කියනවා මේ ඒවා දැනෙනවා. ඉතින් අර රහත් වෙනකම්ම ඉතින් මේක ඉතුරු තියෙනවානේ. ඒකයි වෙලා තියෙන්නේ. උන්වහන්සේලා බොහොම අවංක සිතින් මහන්සි වෙලා තම මාර්ගයට මේ වඩන්නේ. නමුත් අන්තිමට මේ පුංචි දෙයක් නිසා මාර්ගය ආපස්සට යෑමක් නෑ. නමුත් ප්‍රමාද වීමක් සිදු වෙනවා. ගියටත් ඒක තමයි වෙන්නේ.
දෙවන තරණය තවත් ප්‍රශ්නයක් තියෙනවා. තව ප්‍රශ්න දෙකක් මගේ අඳ තියෙනවා.
ඔව් අහන්න.
මේ නිර්මාංශ මේ සඳහන් කළා අර මේ සීලය ගැන.
ඔව්.
අධිකාන්ත සීලය.
ඔව්.
මේ සාමාන්‍යයෙන් ගන්න සමාදම් වෙලා ගන්න සීලයයි.
ඔව්.
ඔය තමන්ට තේරෙනව නම් තමන් මේ සමාදම් වෙන්න අවශ්‍ය නැහැ කියලා තමන්ට ඉබේම සමාදම් වුණත් නැතත් ඒක ඒ සීලය පිරෙනවා කියලා තමන් දන්නව නම් සමාදම් වෙන එක අවශ්‍යද?
එහෙම අවශ්‍යතාවයක් නැහැ. සීල සමාදම් වෙන්නේ ඇත්තටම අපිට හිතමු පන්සිල් පද යම් කිසි කෙනෙකුට පන්සිල් පද ටික රැකගෙන ඉන්න බොහොම මහන්සියලා. හැබැයි පන්සිල් එක කැඩෙනවා. කැඩුණාට පස්සේ ආයෙසරයක් සමාදන් වෙනවා. ආයෙසරයක් සමාදන් වෙනකොට මම හිතට හිතා ගන්නවා හරියට සමාදන් වෙනවා නම් ඉතින් සිහිය නැත්තම් ආමුදුර පන්සිල් කියනකොට කියන්න ඕනේවට කිව්වොත් නෙමෙයි. එතකොට හිතා ගන්නවා මං කඩන්නේ නැහැ කියලා. හැබැයි එතකොට දැන් එයා ආයෙත් උත්සාහයක් දරනවා. අර එහෙම කෙනෙකුට සිල් ගන්න ඕනේ නිතර නිතර මිසක් නැත්තම් ඉතින් දැන් අපේ උපාසක කට්ටිය මේ ඇවිල්ලා ඉන්න වෙලාවල් වලදී එහෙම ඉතින් අපි සිල් දෙනවා. පළවෙනි භාවනා වැඩසටහන් වලට එමෙනකොට ගොඩක් කරලා ලංකාවේ දීම නම් අපි සිල් දෙනවා. සිල් දීලා ඉවරලා අහනවා සිල් ඕනේ දායි සරයක් කියලා. කියන්නේ සිල් පද කැඩුනද කියලා අහන්නේ ඉතින්. සිල් දෙන්න ඕනේ දායි කියලා. ඒකට සමහරට ඒගොල්ලෝ කිව්වොත් එහෙම නෑ සිල් අපි කැඩුන්නේ නෑ කියලා. ආයි සිල් දෙන්නේ නෑ. ඉතින් ආයි එහෙම දෙන්න අවශ්‍යතාවයක් නෑනේ. කැඩුනොත් එහෙම යාට ආයි අවස්ථාවක් ඇස්සරක් රකින්න අවස්ථාවක් දෙනවා වගේ එකක් තමයි. ඉතින් ආයි සමාදන් කිරීමෙන් කරන්නේ. නැතු සිල්පද තමන්ගේ රැකෙනවා නම් ඉතින් මේ ඇත්තටම මේ සිල්පද කියනේවා පංචශීලයෙන් බුදුහාමුදුරෝ අනුදෙනවදාරවපු දෙයක් නෙවෙයි. ඉස්සරහ තිබුණේ වනේ සිල් අට සිල්පව තිබුණානේ. ඒක උපකාරයක්. මේ ඉතින් අර කැඩෙනවා නම් තම ආය ආය ගන්න ඕනේ. ඉතින් කැඩෙන්නේ නැත්නම් ඉතින් ආය නොගත්ත කියලා ඇති කිසිම ප්‍රශ්නයක් නැහැ.
මිනිමන්ස එතකොට අර අරියකාන්ත සීලය වුණාම ඒක මේ නිවනට නැමුණු වෙච්ච සීලයක් නේ. ඒ
ඔව්.
ඉතින් ඒක තමන්ට තේරෙනවා නම් මේක මේ මේ එතන සිල් පද මන් දන්නේ අපි පහ නෙවෙයි, අපි 10 ගත්තත් 10 ගන්න ඒගොල්ලන්ට
ඒක පදවලට අදාළ එකක් නෙවෙයි මහත්තයා. ආරිකාන්ත සීලය කියන එක පදවලට සීමා කරන්න බැරිද? දැන් ඇත්තටම මෙහෙම එකක් තියෙනවා. ඒ සීලය කියලා කියන්නේ දැන් අපි ඒක මේ ආර්යයන් වහන්සේලා බබලන සීලය කියලා කියන්නේ උන්වහන්සේගේ සම්මා දිට්ඨිය විසින් ඒ කියන්නේ එයා වැරද්දක් කරන්න යනකොට ඔය දැන් සාමාන්‍යයෙන් භාවනා වලට ඇවිල්ලා යම් මාර්ගඵලයකට වගේ පත් වෙච්ච ඉපිලි ඉන්නවනේ. එතකොට ඒ ඒ උන්වහන්සේලා කියන දෙනවා මොකද්ද දැන් මොනවත් කරන්න බෑ මට මගේ වැරදි පේනවා කියලා. මේ ධර්ම මාර්ගයේ මේ දර්ශනෙට පත් වුණාම සෝවන් ඵලයට හරි පත් වුණාම කෙනෙක්ගේ දකින්න එක ලක්ෂණයක් තමයි මේ ඒක ලක්ෂණ දෙකනේ ආරිකාන්ත සීලේ මේ අචල ශ්‍රද්ධාව. අචල ශ්‍රද්ධාව ඇති වෙන්නේ ධර්මයේ දැන් නිසා මේක හරියටම හරි කියලා යාට 100%ක් ප්‍රායෝගික අධ්‍යක්ෂපු නිසා යාට ධර්ම බුද්ධ ධම්ම සංඛ්‍යා ත්‍රිවිධර්ණය ගැන මේ මේ අචල ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඊළඟට මේ ආරිකාන්ත සීලය කියලා කියන්නේ එයාට මේක කඩන්න අවශ්‍යතාවයක් නේ. බලෙන් රකින්නේ නෙවෙයි. එයාට හිතන ඇයි ඉතින් මම මේක දැන් හොරකම් කරන්න අවස්ථාව ලැබුණොත් එයාට වෙනදා කාට හරි දකී මේකට ලැජ්ජ වෙයි කියලා හොරකම් කරන්න ඇති ඉන්නවා. එයාගේ සීලයට ප්‍රශ්නයක් වෙයි කියලා අපායයි කියලා බයට. හැබැයි දැන් මෙයාට ඒවා නෙමෙයි දැන් ඒ විදිහට නේ දැන් සිල් රකින්නේ. මෙයා හිතනවා මේක ඇයි ගන්නෙ, මේක ගත්ත කියලා කිසි තේරුමක් තියනද, මේක මොකද්ද ඇති වැඩේ කියලා. අර ඒකට තියෙන වටිනාකම අඩු වෙලා පැහැදිලි. අන්න ඒ විදිහට ඒක රැකෙන සීලයක් කියන්නේ ඒක නිසා.
ඒක තමයි මම අදහස් කරන්නේ. මේ අවබෝධය කියන්නේ ඒ සීලයන් සිල්පද අදාළ නැහැ එහෙම එක්කෙනාට අත්පත්යෙන්.
එයාට පද නැහැ.
එහෙමයි. පද නැහැ.
පද නැහැ. එයාට පද නැහැ. ඒ ආරිකාන් සීලයට සිල් පද නැහැ.
තුන්වෙනි ප්‍රශ්නේ මේ නිසස මේ දැන් ඔය අපි ආයතන ගන්නවානේ.
ඔව්.
ආයතන හයක් හැටියට ගන්නවා. දැන් ආයතන හයයි අපි හයවෙනි ආයතනය මනස කියලානේ. මනස් දැන් අපි ගත්තොත් ඇහැ කන නාසය දිව කය ඒව ඔක්කෝම රූපයන්. එතකොට මනසත්
රූපයක්. මනසේ රූපයක් වුණාට ඒක සියුම් රූපයක්. ඒකයි වෙලා තියෙන්නේ. මනස කියන එක ගැන ලොකු විස්තරයක් ඇත්තරම කියනවා නම් මට මුණ ගැහිලා නෑ. පොතක පතක මම මනස කියන එක ගැන විස්තරයක් එහෙම දැකලා නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ඔය රූප විස්තර කරනකොට බාහිර රූපයයි ආධ්‍යාත්මික රූපයයි. එතකොට එකක් ධාතු හතරෙන් හැදුණ එකක්ම තමයි මනස කියන එක. එතකොට සිතුවිලි කියන එකක් ධාතු හතරෙන් හැදුණු දෙයක්. එතකොට මනස කියන එක දැන් අපිට පෙනුන්නේ නැහැ කියලා රූපයක් නැහැ කියන්න බෑ. දැන් එතකොට ඔය මොකද්ද ලෞකික සම්මා දිට්ඨියේදී පවා කියනවනේ මොකද්ද මේ ඇහැට නොපෙනෙන සත්‍යෝ දැන් ප්‍රේතයෝ වගේ මේ මේ දෙවිවරු වගේ කට්ටිය ඉන්නවා කියලා පිළිගන්නවනේ කට්ටිය. එහෙම يعني ලෞකික සම්මා දිට්ඨියේ ඒගොල්ලොන්ගේ පිළිගැනීමක් ඇති වෙන්න ඕනේ කර්ම කර්මඵල විශ්වාසෙ. ඊළඟට මේ දෙවිවරු ප්‍රේතයෝ භූතයෝ වගේ මේ නිර්සත්‍ය ඒගොල්ලෝ ඉන්නවා කියලා. අන්න ඒ වගේ එතකොට දැන් අපිට ප්‍රේතයෝ පේන්නෙත් නැහැ. දෙවිවරු පේන්නෙත් නැහැ. දැන් ඒගොල්ලෝ පෙනුන්නේ නැහැ කියලා ඒගොල්ලෝ නෑ නෙවෙයි. ඒගොල්ලෝ පේන්නේ නැත්තේ අපට වඩා සියුම් ස්වභාවයෙන් තියෙන නිසානේ. අන්න ඒ වගේ මේ මනස කියන එක රූප නෙවෙයි කියන්න බෑ. දැන් දෙවියන්ගේ කයත් හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් තමයි. ප්‍රේතයාගේ කය සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ. හැබැයි ඒකේ අපි කියවනේ අර වර්ණ ගන්ධ රසෝජා කියන ඒ ලක්ෂණවල ඒතර වර්ණයේ කියන ලක්ෂණේ බොහොම අඩුයි. ඒක නිසා අපට ඒක පේන්නේ නැහැ. ඒ වගේ මනස කියන එක සියුම් රූපයක්. මනස කියන එක සියුම් රූපයක්. එතකොට අපිට මේ ඇහැ කන කියලා කියනකොට ඒවා ගොරෝසු ඇහැ කන කිව්වහම ඇත්තටම අපි මේ කියන්නේ මස් ඇහැ නෙමෙයි. සෝත ප්‍රසාදේ, චක්කු ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, ජීවා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ කියන ඒවා තමයි අපි ඇහැ කන දිවනාශේ ශරීරය කියලා ගන්නෙ. එතකොට මේ මේ කය කියන එක නම් අපිට මේ ලොකුවට අහු වෙන එක කියන්න පුළුවන්. හැබැයි මේ කන කියලා මේ පේන කන නෙවෙයි ගාන ප්‍රසාදය කියන එක වෙනස් මේක. එතකොට ඒකත් ඇත්තටම සියුම් ස්වභාවයක් තමයි තියෙන්නේ. නමුත් ඒකට අර උපකරණයක් කියලා කොටස් කොටසක් වගේ පේනවනේ මේ කය කියලා වගේ ඇහැට පේන ස්වභාවය. එතකොට මේ මන කියන එක සියුම් රූපයක්. මන කියන එක සියුම් රූපයක්. ඒ සියුම් මන කියන රූපයට අහු වෙන ධම්ම කියන ඒවා සියුම් රූප. එතකොට අපිට ඒක අපේ මේ අපිට මේ ආයතනට අහුන්නේ නැහැ කියලා මන කියන එක රූපයක් නොවේයි කියන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම රූප වලටම තමයි මනස දාලා තියෙන්නේ. මනසයි සිතුවිලි. ඇහැයි රූපයි කනයි ශබ්දයි නාය ගන්සොඳයි දිවයි රසයයි කයයි ස්පර්ශයයි මනසයි සිතුවිලි කියලා පැහැදිලිව මෙන්න මේ මේ 12ම සතර මහා ධාතුන්ගෙන් හැදුණු රූප කියලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා.
දැන් එතකොට ඒ ප්‍රසාදය කිව්වත් ඒකත් ඒක අයිති වෙන්නේ සිවිම් රූපයක් හැටියට.
සියුම් රූපයක් තමයි ඇත්තරම කියනවා නේද. දැන් අපි ඇහැ කිව්වට ඇහි ඔය දැන් අපි රෙටිනා කියලා කියනවා නැත්තම් දෘෂ්ටි විතාණය කියලා කියන එතනද රූප වැටෙනවා කියන හැබැයි ඒකේ වැටෙනවා කියන ස්ථානේ උනාට ඒක අඳුර ගැනීම කියන තැන දැන් එතන මේ මේ චක්කු ප්‍රසාදයට කාය ප්‍රසා මේ ස්පර්ශ දැනෙන්න බෑ. ඒ කියන්නේ ඒක දැනෙන්නේ කාය කාය ප්‍රසාදයට විතරයි. අන්න එතකොට චක්කු ප්‍රසාදය කියන එක මේ කයේ කොටසක් කියලා කියන්නේ කයේ තමයි. නමුත් ඒක මේ ඒ අඳුන ගැනීම කියන තැනට තමයි ප්‍රසාදය කියලා කියන්නේ. ඒ වගේ ඇත්තටම අපි මේ මේ ගොරෝසු රූප පමණක් නෙමෙයි සියුම් රූප කියලා જાති තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මනෝකායෙන් වැඩම කරා කියලා කියනවනේ දිවි ලෝකෙට එහෙම. එතකොට ඊළඟට චුල්ලපන්තක හාමුදුරෝ අර මේ එද්දි පානකොට උන්වහන්සේ ඒක වගේ රූප මනෝකායෙන් කයවල් ගොඩක් හැදුවේ ඒ වගේ. හැබැයි ඒවා පේන ස්වභාවයට පාත් කරලා තිබුණා. ඒවා අහුවෙන්නේ නැහැ කියලා කියන්නේ. අහුවෙන එකක් නෙවෙයි. හැබැයි ඒ වගේ පේනවා නිකන් වර දැන් අපි ටීවී එකේ පින්තූර පේනකොට අපිට ටීවී එකේ පින්තූරේ අහුවෙන්නේ නැහැ නේ නේද මහත්තයා. අන්න ඒ වගේ රූපෙම ඒකෙම දැන් බැලුවොත් මෙතන ඉදුණා දැන් මේ මික්සුන්හාසිකේ රූපයක් වැටෙනවනේ ඔකට එුණාට ඒක එතන නැහැනේ. මේක නෙවෙයි කියන්න බෑ. හැබැයි ඒක වගේ නමුත් එතන එකක් තියෙන. අන්න ඒ වගේ ඒක තමයි අපිට කියන්නේ මන කියන එක සියුම් රූප ස්වභාවයක්. එහෙනම් මනෝකයෙන් වැඩම කළා කියලා ඊළඟට තවත් ස්ථානවලදී දේශනා කරනවානේ මේ කයෙන් සියුම් වූ කය ඉවත් කරලා ගන්න පුළුවන් අර තනකොළ ගහකින් ඒකේ මේ මැද දැල්ල වගේ කැල් එළියට ගන්නවා වගේ මේ කයෙන් සියුම් වූ මනෝකය එළියට ගන්න පුළුවන් කියලා මේ කය මෙහෙම තියෙද්දි. එතකොට ඒ වගේ සියුම් රූපක් තියෙනවා.
මේ ප්‍රශ්නේ ඉතින් ඇත්ත වශයෙන්ම මගේ ප්‍රතිපදාවට අදාළම නෑ. ඒක මං හිතන්නේ ඕක දැනගත්තයි නොදැනගත්තයි කියලා මට පින්දසම් වෙන්නේ නෑ. මේ වුණාට එක එකනම මගෙන් ප්‍රශ්න අහනකොට හොඳ ඉතින් මම කියන්නේ අරකම තමයි මේක ඕක දැනගත්ත කියලා මේ වෙනසක් වෙනවද ප්‍රතිපදාවට නෑනේ. එහෙමයි මම බලන්නේ. නමුත් ප්‍රශ්නයක් ඇහුවාම ඒකට උත්තරයක් දෙන්න
ඕනේ. ඒක හොඳයි අපි කතා කරනවා.
හොඳයි මේ මාංශකෙන් මම ඇහුවේ.
ඔව්
ඒ ප්‍රශ්නේ.
ඉතින් මමත් මේ මට මගේ දැනුමේ ප්‍රමාණයට කියනවා සමහරටක ඉතින් මීට වඩා ධර්ම දැනුම තියෙන උන්වහන්සේලා මීට වඩා හොඳට විස්තර කරන ඇති. ඉතින් මම අවබෝධ කරගෙන තියෙන ප්‍රමාණයට නම් එහෙම තමයි මටත් තේරෙන්නේ.
එහෙමයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තව කාට හරි මොන හරි ප්‍රශ්න තියෙනවද අහන්න? හොඳයි නේද අපි ප්‍රශ්න නැත්තම් නතර කරමු. එතකොට මේ කාට හරි ඉදිරියේ මොකද්ද වෙන්න ඕන කියලා මොන හරි යෝජනා හරි වෙනස් වෙන්න ඕන දේවල් හරි මොකක් හරි තියෙනවා නම් මං හිතනවා අශෝක මහත්තයා මගේ නම්බර එක පොඩ්ඩක් මං හිතන්නේ සංවිධානය කරන මහතුරු කියයි. ඒ මහත්තයත් එක්ක කතා කරලා මොකද්ද වෙන්න ඕන කියලා පොඩ්ඩක් කතා කරගන්න. කොහොම නමුත් පෙබරවාරි අවසාන වෙනකන් නම් ධර්ම දේශනා කරන්න පවත්වන්න හැකියාවක් නැතිකමක් තියෙනවා. මාසයක් පමණ ජනවාරි 8 ලංකාවට වඩිනවා. ඊට පස්සේ පෙබරවාරි මැද අවසන්ලා මාසයක් විතර පහු වෙලා තමයි ආයේ මෙතන වඩින්නේ. එතකන් නම් මට කරන්න බැරි වෙනවා. ඊට පස්සේ එහෙම කේරෙනවා නම් මොන වගේ දෙන්න ඕන කියලා අශෝක මහත්තයාට පොඩ්ඩක් තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. සංවිධානය කරන මහත්තුරු අශෝක මහත්තයාගේ නම්බරේ පොඩ්ඩක් කිව්වනම් හොඳයි, අවශ්‍ය කෙනෙකුට කතා කරලා අශෝක මහත්තයත් එක්ක ඒක කතා කරගන්න. හොඳයි, එහෙනම් තෙරුවන් සරණයි. ප්‍රශ්න නැත්තම් අපි නතර කරනවාද?
එහෙමයි ශ්‍රීනාස, අශෝක අංකල්ගේ නම්බර එක අපි හැමෝටම මැසේජ් කළා. නම්බර එක කියනවා නම් 0.4212256. ආයෙත් කියන්නම්, 0.4212256.
හොඳයි, එහෙනම් ප්‍රශ්න මොකුත් අහන්නේ නැත්නම් අපි නතර කරමු. එහෙමනම් සීලු දෙනාටම තෙරුවන් සරණයි. හැමෝටම ලබන අවුරුද්ද ඉතාම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ වඩා ගන්න කායික මානසික නිරෝගී භාවය ලැබෙන, කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන, සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හැමෝටම එහෙනම් ආශිර්වාද කරනවා. වෙනදාට වඩා හොඳට මාර්ගයේ වඩා ගන්නම හැකි වේවා. මේ අවුරුද්ද අවසාන වෙනකොට දැන් මාර්ගයේ සෑහෙන පියවරක් යාගන්න අවස්ථාව ලැබෙන්න කියලා ඉතින් ආශිර්වාද කරන හැමෝටම. නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන වහවහ නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගැනීම සඳහා කායික මානසික නිරෝගී භාවය ලැබේවා. සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන, කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන, මේ මාර්ගයේ බොහෝ දුරට ඉදිරියට යෑම සඳහා පරිසරයේ සකස් වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ආශිර්වාද කරන සීල දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු. තෙරුවන් සරණයි ගුරු මෑණියන්, ගොඩාක් පිං.